හොඳයි සාදු. 2016 වසරේ 6 වෙනි මාසේ 16 වෙනිදා භාවනා වැඩසටහන. භාවනාව තුළ ඔබ සිටිය යුත්තේ සෑම විටම ඉන්න තැනට වඩා ඉහළින්. සෑම විටම ඔබ භාවනාවේ සිටිය යුතු තැන කොයිද කියලා වොත් අපිට කියන්න පුළුවන්. සෑම විටම සිටිය යුත්තේ ඉන්න තැනට වඩා ඉහළින්. ඒක හැම තප්පරයකම අප්ඩේට් වෙන්න ඕන, අලුත් වෙන්න ඕන. තේරුණානේ? සිටිය යුතු තැන වන්නේ සිටින තැනට වඩා ඉහළයි. අනේකයි අපි භාවනාවේ තිබෙන සිටිය යුතු තැන. සිටින තැනට වඩා ඉහළින් ඔබ කොතනක සිටියා. ප්‍රශ්නක් තියෙන උඹට පිළිතුරු තියෙන්නේ ඔබ ළඟමයි. ඔබේ ප්‍රශ්නේ අඳුනගෙන ඔබ ළඟම තියෙන පිළිතුර ඔබට අවදි කරලා දෙීම, පෙන්වා දීම තමයි අප සිදු කරන්නේ. එහෙම නැතුව ඔබ ළඟ ප්‍රශ්නවත් උත්තරවත් උගන්වන්නට කිසිවක්වත් නැහැ. කියවෙන්න කිසිම දෙයක් නැහැ. සංකල්පමය ප්‍රශ්න, සංකල්පමය උත්තර. ප්‍රශ්නට උත්තරේ එක්කෙනෙකුට උත්තරයක්, තව කෙනෙකුට ඒකම ප්‍රශ්නය. උත්තරත් ප්‍රශ්න වෙනවා, ප්‍රශ්න උත්තර වෙනවා. එක්කෙනෙකුට ප්‍රශ්නයක්, තව එක්කෙනෙකුට ඒක පිළිතුරක්. එක්කෙනෙකුට පිළිතුරක්, තව කෙනෙකුට ඒක ප්‍රශ්නයක්. ලෝකෙම දෙන්නෙකුට එක සමානව පවතින උත්තරයක්වත් ප්‍රශ්නයක්වත් නැත. ඔබ තේරුම් ගන්න ඔබේ මනස සිදුවලා තිබෙන මුලාව නැත්තම් මොකක්ද? මුලාවයි ඔබ තේරුම් ගන්න ඔබේ මනස තුළ තියෙන මුලාව. මේ මගේ චින්තනය, මේ මගේ අදහස්, මේ මගේ සිතුවිලි, මේ මගේ සංකල්ප. ආදී වශයෙන් ඊළඟට ඔබ සැරිසරනවා, ජීවත් වෙනවා. කාගේ ලෝකෙද? මගේ ලෝකේ. මගේ ලෝකේ. ඒ මගේ ලෝකේ ජීවත් වෙන අය බුදුදහම බුදුහාමුදුරු කියලා දුන්නේ මොකක්ද? ලෝකයෙන් කුමක් වෙන්නද? එතර වෙන්නයි කියන්නේ. මගේ ලෝකයෙන් එතර වෙන්න. නෑ. ලෝකෙන් එතර වෙන්න සූදානම්ද? ලෝකෙන් එතර වෙන්න ඉස්සෙල්ලම දුක්ඛ සත්‍ය ගැටහිලා තියෙනවා. ලෝකේ දුකයි කියලා. ලෝකේ දුකයි කියලා වැටහිලා තියෙනවා. ම පංචේන්ද්‍රයන් පංච උපාදානස්කන්ධය සහිත මේ පවතින ලෝකය සමස්ත ලෝකයම දුකයි කියලා වැටහිලා තියෙනවා. එහෙම වුණත් එයාට අද යම් අවකාශයක් ලැබෙනවා ලෝකෙන් ඈතර වෙන්න. එපමණකින් ලෝකෙන් ඈතර වෙන්නත් බෑ. ඊට පස්සේ ස්වභාවය අඳුර ගන්නවා කොහොමද මේ දුකේ හටගැනීමේ කියන එක. පළවෙනි කාරණය තමයි දුකයි කියලා තේරුම් ගන්නවා. දෙවෙනි කාරණය තමයි ස්වභාවය අඳුර ගන්නවා. ඊළඟට තමයි නිරෝධය අඳුර ගන්න. ඊළඟට තමයි නිරෝධගාමි ප්‍රතිපදාවේ වාසය කරන්න. පළවෙනි කාරණය ගොඩක් දෙනෙකුට ඇති කියලා හිතනවා. මේ මනෝලෝකය දුකයි කියලා වැටහෙනවා. මේක නිදහස් වෙන්න ඕන කියලා වැටහෙනවා. එහෙම අයට විතරයි. ලෝකේ එපා වුණා මොකද හිතෙන්නේ? ලෝකේ එපා වුණාම හිතන වැඩේ තමයි මැරෙන්න හිතනවා. මේ තමයි සාංසාරික මරණය. භවගාමී මරණය නෙමේ සාංසාරික මරණය. ධර්ම අවබෝධයත් එක්ක සිද්ධ වෙන්නේ මොකන්ද? භවගාමී මරණය නෙමේ සාංසාරික මරණය. බඩ භවයෙන් භවයට සිදුවෙන ශාරීරික මරණය නෙමේ සංසාරේ මැරීම. සරිසරණයක භවගාමීත්වයේ මැරීම. භවයේ මේ මොහොතේ ඔබ ආධ්‍යාත්මය තුළ තියෙනවා. ඒක ඉලක ගියපු අයගෙන තියනයි තියෙනවා. දැන් ඔබ තවමත් භවයේ සිටින්නේ. භවේ නම් ඔබ බෞද්ධ නොවේ. ඔබ සිටින්නේ භවයේ නම් ඔබට කියන්නේ බෞද්ධ කියලා නෙමෙයි. භවයේ ඉක්ම වූ කෙනෙකුට පමණයි බෞද්ධ කියන නාමයේ යෙදෙන්නේ. භව උද්ධ බෞද්ධ කියන්නේ එකයි භවයෙන් නිදහස් වූ කියන එකයි. ඉතින් මේ රටේ බෞද්ධ ඉන්නවා පොඩි වෙනසක් ඉන්නවා. අවබෝධයට පත්වෙච්ච භවයේ ඉක්ම වූ පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒක මේ මොහොතේ මේ ධර්ම දේශනා ඇසුරින් ඔබට ඒකාන්ත වශයෙන් මේ බෞද්ධකම අඳුන ගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් භවයේ ඉක්මවන්නයි මේ සූදානම. භවයේ ඉක්මවීමට කුමක්ද කළ යුත්තේ? භවය අතහරින්න ඕන. භවය අතහැරලා භවයෙන් එතර වෙන්න, ඉගොඩ වෙන්න උත්සාහ කරන්න ඕන. ලොකු බරක් එක්ක දියට වැටුනොත් එහෙම ඒ බර නිසා එයා දිය ගිලිනවනේ. එතකොට එයාගේ ජීවිතේ බේර ගැනීම සඳහා ඒ දියේ ඉන්න කෙනා මොකද කරන්නේ? අර බරට තියෙන ඒවා අතහැරලා දානවා. ඊට පස්සේ උද පාවය. බරට තියෙන ඒවා අතහැරලා දානවා. ඔබට තියෙන එක තමයි භවයේ නිදහස් වෙන නම් භවයේ බරට තියෙන දේවල් අතහරින්න ඕන. මොනවද තියෙන්නේ? දෘෂ්ටි කොච්චර තියනවද? අත්හරින්න වෙනවා. මේක මගේ පරම්පරාවෙන් ආව දෘෂ්ටිය කියලා අල්ලගන්න. සංකල්පවල මොනතරම් අතරමං වෙලා තියෙනවද අතහරින්න ඕන. මේක මගේ පරම්පරාවේ සංකල්පය, මේක මගේ සංකල්පය කියලා හරියට මේ වචනවල මොනතරම් පදවල ගාථාවල ස්තෝත්‍රවල කොච්චර හිර වෙලා ඉන්නවද ඒවත් අතහරින්නේ. මොනවද අතහරින්නේ නැත්ති නිවන් දකින්න? මොනවද අතහරින්නේ නැත්ති? මොකද උත්තරේ? ධර්මාවබෝධය වෙන්නට නම් මොනවද අතහැරියේ? අතහරින්නේ නැති. අතහරින්නේ නැති කිසි දෙයක් නෑ, සියල්ල අතහරින්න ඕන. කොච්චර අතහැරීමද කියනවනම් අශේෂ විරාග නිරෝධ කියන විදියට ශේෂයක්වත් ඉතිරි වෙන්නේ නැති වෙන්න අතහරින්න ඕන. දැන් නිගණ්ඨනාත පුත්තල කොච්චර අතහැරියද? හෙළු වැල්ලට යනකම් අතහැරියා. දැන් අපි අතහැරීම කොච්චරද? හෙළු වැල්ලත් අතහැරිනවා. සම්පූර්ණයෙන්ම ආත්මේ කිසි දෙයක් නැතුව අතහැරිනවා. කොහෙන්ද අතහැරීම කරන්නේ? නුවණේ, මනසේ. ඇයි අතහැරෙන්නේ? බාර නිසා. සෑම අල්ලා ගැනීමක්ම දුකටම හේතු වන නිසා. සෑම අල්ලා ගැනීමක්ම දුකටම හේතු වන නිසා. කොහොමද බුදු පියාණන් වහන්සේ දේශනා කරේ? තණ්හාය ධායති සෝකෝ. සතියා ධායති සෝකෝ. හේමතු ධායති සෝකෝ. විපමුක්තස්ස නති සෝකෝ. ඕ පුතෝ භයං. එහෙනම් සෑම අල්ලා ගැනීමක්ම කුමකට හේතුද? දුකට හේතු. ඒ සියල්ලගෙන් නිරෝධ වූ කෙනෙකුට, නිදහස් වූ කෙනෙකුට කවර සෝකයක්, කවර බියක්? ඒ ශාරීරිකව යමක් තිබීම, වටපිටාව යමක් තිබීම නෙමෙයි මේ කතා කරන්නේ. ආධ්‍යාත්මිකව තණ්හා මාන දිට්ඨි වශයෙන් පැවතීමද නැද්ද? ඉතින් බාහිරින් අතහැරලා හරියන්නේ නැහැ මේ දෙ. හිතෙන් අතහරිනවා. හුත් අපේ බෞද්ධ සමාජයේ එක පුරුදු කරන්නේ ඒගොල්ලෝ හිතෙන් තව දේවල් අල්ල ගන්නවා. පින්කමත් අල්ල ගන්නවද නැද්ද? අල්ල ගන්නවා. පින්කමත් අල්ල ගන්නවා. ආමඳුරු පන්සල හදලා අල්ල ගන්නවා. දායකයා පින්කම අල්ල ගන්නවා. තවන් හැමතිස්සෙම පීඩනයකින් ඉන්නවා. ඒ නිසා තමන් නිරන්තරයෙන්ම අතහැරීමකින් සිටින්න ඕනේ. ඒක අදහස් වෙන්නේ අපි වැඩ කටයුතු කරන්නේ නැහැ කියන මොකවත්. මනසින් අතහැරියාම තමන්ට සම්පූර්ණයෙන්ම නිදහසක් ලැබෙනවා. කොහොමද මේ අතහැරීම සිද්ධ කරන්නේ? අතහරින්න දෙයක් නැත, අතහරින්න අවශ්‍යත් නැත. අල්ලා ගැනීමෙන් වැළකීමම අතහැරීමයි. අතහරින්න අවශ්‍ය නැහැ, අල්ලා ගැනීමෙන් තොර වුණාම අතහැරීම ඉදිරි සිද්ධ වෙනවා. තේරුණානේ? මේ අතහැරීම සිද්ධ වෙන සුවිශේෂී අන්දමක් තියෙනවා. අතහරින්න අවශ්‍ය නැහැ. අල්ලා ගැනීමෙන් වලකින තැන අතහැරීම සිද්ධ වෙනවා. ඒ නිසා අතහරින්න අවශ්‍ය නැහැ. අන්න එහෙමයි සාසන ධර්මයේ අතහැරීම. දැන් මේක තේරුම් ගන්න පොඩි මොලයක් තියෙන කෙනෙකුට පුළුවන්ද? බෑන්. මේක සාමාන්‍යයෙන් සෑහෙන මොලයක් වුණා. ඉතින් ගැඹුරු දහමක් තියෙන රටට ආපු කතරගම දෙවියෝ කල්පනා කළා මේක නම් මෙහෙ නම් ජීවත් වෙන්න බෑ, ඒක ඔළුවක් තියාගෙන කියලා. එයා ඔළු හයක් හදාගත්තා. අවතරතාව ඔළු හතරක් පහක් තියාගත්තා. එහෙම නම් ඉතින් සමාජ ජීවත් වෙනකොට නේද ඒක ඔළුවකින් නම් ජීවත් වෙන්න බෑ කියලා. ආන්න ඒ වගේ Tamanට අවතර ඔළුවක් හදාගන්න වෙයි මේක තේරුම් ගන්න. තියෙන ඔළුව මදි කියලා හිතෙන්නේ දැන්. ධර්මයේ තියෙන දාර්ශනිකයන්ට එහෙම සම්මාත. අහගෙන ඉන්නන්ට නෙමෙයි. දෙන්නනි පුරුදු කරලා තියෙන්නේ අපේ සංස්කෘතිය බලන්න. මේවට මුකුත් හිතන්නත් එපා, මොකවත් එපා. අර යෑදිල්ලක් වගේ, දේව ප්‍රකාශයක් වගේ අහගෙන ඉන්න ඕනේ. පිළිබඳව තර්ක කරන්න බෑ. ඒ විදිහට තමයි අදලා තියෙන්නේ. බණ අහගෙන ඉන්න ඕනේ එච්චරයි. පස්සකරො සද්ධාව නැහැ කියලා හිතලා තියෙනවා. ඒ නිසා සම්මර්ෂණයක් නැහැ. අහන් ඉන්න හැම දෙයකටම සාදු කියනවා. Taman දන්න දේ ඒ විදිහටම කිව්වොත් ඒකට ඔළුව වන. එච්චරයි. අවිජ්ජාපච්චය සංඛාරා. එහෙමද නැද්ද? එතකොට ඒකට ඔළුව වන. සංඛාර පච්චය අවිජ්ජා කියලා කිව්වොත් නෑ නේ. එනකම් මගේ ඔළුවට දාලා නෑ නේ, කවුරුත් උගන්නලා නෑ නේ. එතකොට ඒක නෑ, ඒක නෑ. අවිද්‍යාපත්‍ය සංඛාරා. ආ ඒක දන්නවද? අවිද්‍යාපත්‍ය සංඛාර දන්නේ නෑ. ඒක ආටි කියන ඇහිලා තිබුණා. අවිද්‍යාපත්‍ය සංඛාරා වෙන හැටි දැක්කන කොච්චරද යන්නේ? දැන් මොන තරම් අවබෝධයක ඉන්නේ කියන්නේ. ඒ නිසා අපිට තාම බුදුදහම පිළිබඳව තියෙන ප්‍රත්‍යක්ෂතාවයක්ද මතවාදයක්ද? මතවාදයේ සියලුම ආගම් පිළිබඳව බෞද්ධයන්ට බෙන්මාන්නායටද මතවාද තියෙනවා. බුද්ධාගම දෘෂ්ටියක් කියලා. ඒක නිගම්ම දෘෂ්ටියක් නෙමෙයි, ඍණාත්මක දෘෂ්ටියක් කියලා. කන්නේ නැහැ, අඳින්නේ නැහැ, තලදින්නේ නැහැ, උසාසනයක වාඩි වෙන්නේ නැහැ, සිරුපු දාන්නේ නැහැ, මූණ හොදන්නේ නැහැ, දත්ම දින්නේ නැහැ. අර මාලා ගන්ධ විලීපන වලට අහු වෙනවයි කියලා මේ භාවනා කරන්න එහෙම ගියාම අපි මේ කාලෙම මේ භාවනා කරනකොට අපිට දෙන්නේ මේ සන්ලයිට් මූණ ගන්න දෙන්නේ සන්ලයිට්. මූ සන්ලයිට් කියන්නේ මූණ ගියාම සන්ලයිට් මූණ හොදන්න මොනවද වෙන්නේ? මූණ හැම යනවා. ඒ වගේ දැඩි සීල වෘතවල අන්ධභාවයට පත් වෙච්ච ක්‍රියාත්මක සංකල්පයක් සහිත සමාජයක් නිසා ආර්ථිකයෙන්, සංවර්ධනයෙන්, මානසික පැත්තෙන් හැම පැත්තකින්ම දිළිඳු බවට පත් වෙලා තියෙනවා. සීලබ්බත පරාමාසික බුදුරජාණන් වහන්සේගේ මේ දාර්ශනික ධර්මයේ, තථාගත ධර්මයේ තුල ඔය එකක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රඥාවන්තයන්ට උචිත වූ ප්‍රඥාවන්ත ධමයක්, නුවණින් දකින්න තියෙන ධමයක්. නිරන්තරයෙන්ම දකිමින් තමන්ට හැකියාව තියෙන්න ඕන තමන්ගේ හිත නිදහස් කර දමන්න අත්හැර දමන්න. අපි මීට පෙර කියලා තියෙනවා අර ගොම්බදින කණුව පිළිබඳව මමත්වයේ පිළිබඳව ඒ කණුව තියාගෙන ඉන්නකම් කවුරු කවුරු හරි ගෙනල්ලා ඕකේ මොන වගේ හරකෙක් හරි බඳිනවා. ඒ කණුව උගුල්ල දැම්මට පස්සේ කාටවත් ඔගේ හරකෙක් බඳින්න පුළුවන්ද? සමහර අය කරන තමන්ගේ වෙල්ල ආයෙනේ ගහක් හරි මුලක් හරි තිබ්බාම ඕකේ ඇවිල්ලා හරක් බඳලා පාළුව ගන්නවා නම් මොකද කරන්නේ ඒගොල්ලෝ? අර මුල උගුලට දානවා. දැන් මම ආයෙ කරන්නේ හරකෙක් බඳින්නේ නැහැ ඇවිල්ලා කවුරු. ඒ වගේ ඔබ ළඟ තියෙන ඒ ගොම්බදෙන කණුව ඒ තමයි සක්කාය විච්ඡය හේවත් මමත්වයේ මමංකාරය කියලා කතා කරන්නේ. මමත්වයේ කියලා කතා කරන්නේ ඒක උගුල්ලල දානවා. මෙන්න මොකක්වත් මේ උගුල්ලල දාන්නේ මමත්වය. උදුරල දාන්නේ මමත්වය. මමත්වයේ උදුරල දැම්මට පස්සේ දැන් බඳින්න ගුණේ ගෙනල්ලා ආගමික ගොන්නු බඳින්න බෑ. ජාතික ගොන්නු බඳින්න බෑ. දේශපාලනික ගොන්නු බඳින්න බෑ. ඔය ඇත්තන්ට ආගමික ගුණෙක් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඔය ඇත්තන්ට දේශපාලන ගුණෙක් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඔය ඇත්තන්ට ජාතික ගුණෙක් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඉතින් ඒකනේ ඕගොල්ලන්ට ගොන් මීහරක් කියලා කියන්නේ. හැම ගොතුම්ම ඒ කණුව බැඳගෙන ඉන්නවා. ඒකයි කියන්නේ. යමක් විනිවිද භාවයකින් දකින්න බැරි සම්මර්ෂණ ඥානයක් නැති පුජ්‍යල ඉන්නේ. දේශපාලත් ලැබුවොත් හෙට මම පාන් ගෙඩිය 2.50ට දෙනවා කිව්වොත් අපුඩි ගහන අය නෙමෙයි ඉන්නේ. අපුඩි ගහන අය ඉන්නේ. ඕක කොහොමද දෙන්නේ? ඔය යකා ඕක කියන්නේ මොකටද කියලා මොහොතක් කල්පනා කරන්න තරම් ගැඹුරු විමර්ශනයක් නැහැ. එච්චරයි. අපි දෙනෝ හාල් කිලෝ එක 20ට කිව්වම ගොවියත් අපුඩි ගහනවා. ගොවියට පස්සේ මතක් වෙන්නේ හාල් කිලෝ එක 20ට දෙනෝ නෑ යකෝ මේ යකා 2 කිලෝ එක 10ට නෙගන්නේ කියලා. පස්සේ මතක් වෙන්නේ නෑට. ඒක මතක නෑ. ඉතින් ඒ වගේ අර ගැඹුරු ඥානය නෑ. හරි හරි දුරුවලයි. ඒකට හේතුව මම හිතනවා මේ රටේ අයද එන්නතක් ගන්නවා. මොලේ නැති වෙන. ඊට පස්සේ කල්පනාවල් නැහැ. අර පන්සල් වල මුල් කරලා බෞද්ධයන්ට වෙන මෙන්නක් ගහන්නේ අනිත් ආගමිකයන්ට වෙන එන්නක් ගෙනල්ලා ඒ රටින්ම ගේන්නේ ගෙනල්ලා වෙන් කරලා ගහන්නේ. ඒ රටින්ම එන්නේ ඒ ආගමිකයන්ට ඒ එන්නක ගහන්න කියලා. අනිත් අයට වෙන මේව එවන්නේ. එතකොට ඒවෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒක අනිවාර්යෙන් දිනන මොලේ නැති කරවන එන්නතක් තියෙනවා. ඊයාලා දැන් මම අපේ මිනිස්සුන් ආතක් පාතක් නැහැ. කහිරවත් මාරු වෙන දන්නේ නැහැ. කල්පනාවක් නැහැ. මොකවත් නැහැ. ජීවත් වෙනවා. ඒ තමයි මේ ආසියාතික රටේ යම් යම් රටවල් පාලනය කරන ක්‍රමය. ඔබත් ඒකට අහුවෙලා ඇදී ඒ නිසා ටිකක් නිවිති ගොතු වල කාලා පොල් දෙක ටිකක් හරි ඔලුවට දාලා දවසට දෙපාරක් විතර ඔලුවෙන් හිටගෙන ඉඳලා ඉතින් පොලිස් නැහැ වරද්ද ඇති කරලා සක්‍රීය කරලා ගන්න. ඒක තමයි විය යුත්තේ. එහෙම නොත් එක්කනේ දෙන්නේ කරේ. අර එන්නතේ තියෙන බලවේගෙ කඩාගෙන කොහොම හරි ගොඩ නැගිලා යනවා. මොකද සම්මර්ෂණ ඥානය නැති විමර්ශනයක් නැති කෙනෙකුට ශාසන ධර්මයේ කිසිම ප්‍රතිලාභයක් ලබන්නට බෑ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා කියලා. මේ විදර්ශනා ඥානෙ නැති කෙනෙකුට කිසිම ප්‍රතිලාභයක් ලබන්න බැරි මහරණිනු. අර කපුවගේ නිස්තෝත්‍රය වගේ. අපි දන්නවද කපුවගේ නිස්තෝත්‍රය මොකද්ද කියලා? එනිය දෙමළෙන්නුත් කියනවා, සිංහලෙන්නුත් කියනවා, පාලියෙන්නුත් කියනවා, ඉංග්‍රීසියෙන්නුත් කියනවා, ඔපුගෙන්ම දඩබිඩි ගාලා කියනවා. අපි දන්නේ නැහැ එයා කියනකම් මොළර පිළට ඔළුව තියාගෙන මිනිස්සු ඉන්නවා. ආන් මේ වගේ වෙන්න බෑ. එහෙම විමර්ශනයක් කරන්න යන්නේ. ඒ නිසා සම්මර්ශන ඥානය අනිවාර්යෙන් අවදි කරගන්න. ගැඹුරින් කාරණා දිහා බලන්න. ඒ විදිහ එක කාරණයක් ඇති ඔබට නිවන් දකින්න ගොඩක් බලන්නේ. නමුත් එක කාරණකින් තේරෙන්නේ නැති නිසා දහසකුත් කතාවක් ශ්‍රවණය කිරීමෙන් ඔබට ඒ කාරණේ තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. එන්න 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 ආයුෂ අඩු වෙන මිනිසාගේ තියෙන මේ විදර්ශනා ඥානය බලය අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. එදා 180ක් 160ක් 150ක් ජීවත් වෙච්ච මිනිස්සු ගොඩාක් හිටියා. 125ක් ගොඩාක් අය පරමාවිශ වගේ ජීවත් වුණා බුද්ධ කාලේ. කලාතුරකින් සුළු පිරිසක් තමයි 100ට අඩු වෙන ගියේ. සියයට 100ක් වෙන්න ඕන. 100 කියන්නේ එතකොට අද 100ලාට තියෙනවා 100ක්. වෙලා දෙනවා 100ක් නැහැ. එතකොට මෙහෙම අඩු වෙනකොට මොකද වෙන්නේ? ඔයාලගේ තියෙන අර චින්තාවේ ප්‍රඥාව බොහොම අඩු බලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ බුදු කෙනෙක් නූපදින කාලෙක. අවුරුදු 120කට වඩා අඩු ආයු උපදින කාලෙක බුදු කෙනෙක් උපදින්නේ නෑ. අවුරුදු 100කට වඩා වැඩි ආයු තියෙන කාලෙක බුදු කෙනෙක් උපදින්නේ නෑ. ඒ දෙපැත්තේම ප්‍රඥා හිණයි කියනවා. මේ 120ට වඩා වැඩි, 100ට වඩා අඩු කාලෙක තියෙන්නේ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ උපදින්නේ අවුරුදු 80,000ක් විතර තියෙන කාලෙක තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ උපදින්නේ. 85,000ක් තියෙන කාලෙ හොඳයි නේද? ඒ කාලේ මිනිස්සු අර ඩයිනෝසෝරෙක් විතර ලොකු මහත් වෙනවලු. ඊපස්සට අපි ගඳුර ගැටලුවක් උපදින්නේ නැහැනේ. ඒ කෙසේ වෙතත් මේ ස්වභාව ධර්මයේ නිමවීමේ ආකාරයෙන් වෙනස් වෙද්දී ඒ දිනුතුම සත්‍යයවර මිනිසාට ධර්මයේ දායාදේ ලැබිලා තියෙනවා. ඔබේ ධර්මය අත්දකින්න. ඔබ නිවන ස්පර්ශ කරන්නේ නැහැ. ඔබ සෑම විටම ස්පර්ශ කරන්නේ අරමුණ. ඒක නෙමෙයිද වෙන්නේ? ඔබ නිවන ස්පර්ශ කරන්නේ ඔබ සෑම විටම ස්පර්ශ කරන්නේ දෘෂ්ටිය, සංකල්පය. ඉතින් අපි ඔබට කියන්නේ ওই දෘෂ්ටි නෙමෙයි, සංකල්ප නෙමෙයි ඔබ ස්පර්ශ කළ යුත්තේ නිවන. නිවන ස්පර්ශ කරන්න නම් අපිට කරන්න තියෙන එකම දේ තමයි දෘෂ්ටි සංකල්ප ස්පර්ශ කරන කිරීම. දෘෂ්ටි සංකල්ප ස්පර්ශ නොකිරීම. දැන් මේක අහන්නේ පුජ්‍යලේ. පුජ්‍යලයා මේක ගන්නෙ පුජ්‍යලත්වයෙන්. පුජ්‍යලයා මේක පුජ්‍යලත්වයෙන් ගත්තාම එතන පවතින්නේ කවරක්ද? දෘෂ්ටිය. ඒ නිසා පුජ්‍යලයට කවදාවත් නිවන් දකින්න බෑ. පුජ්‍යලයා කවදාවත් නිවන් දකින්නේ නෑ. මම කියන කෙනා කවදාවත් නිවන ස්පර්ශ කරන්නේ නැහැ. එහෙනම් මේ හැන්ඩල් කරලා, කන්ට්‍රෝල් කරලා, කන්සන්ට්‍රේෂන් හදාගෙන ඒකාග්‍රතාව ඔය කියන දේවල් වල නිවන් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේගේ තියෙන භාවිතා ධම්මා නෙමෙයි අභාවිතා ධම්මා. භාවිතා ධම්මා බවට පත් වෙන්නේ අභාවිතාව. නිස්සරණය. අකාලිකත්වයයි භාවිතාව වෙන්නේ. දැන් ලෝකෝත්තර ධර්මය ඔබට තේරුම් ගන්න අවශ්‍යද? ලෝකෝත්තර ධර්ම කවදාවත් තේරෙන දෙයක් එහෙම තේරෙනවා නම් ඒ දේ අදාළ වෙන්නේ කොහටද? සංඥාවට, විඥාණයට, නාම රූප වලට, ඈ සදායතන වලට නෙමෙයි. තේරෙන හැම දෙයක්ම සදායතන තුල. තේරෙන හැම දෙයක්ම සදායතන තුල. පින්නතුන්ට කියන්න මම බරහන කාලේ මේක තේරෙන්නේ නැහැ මේ අපබ්‍රංශේ. ඉතින් මං හිතුවා මේ මට මේ මොළේට ලේ මදි ඇති කියලා. මොළේ මදි කියලා නෙමෙයි මොළේ තියෙනවා කියලා දන්නවා. මොළේ මේක ලේ මදි ඇති කියලා හිතනවා. හිතනවා ඔළුවෙන් හිතගෙනත් මේක ගැන අපි කල්පනා. හරි අමාරුනේ නේ දබුදාම්තුරු කිව්ව වචනේ ඇත්තද බොරුද? ගම්බීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදෙනියෝ ඥායං ධම්මෝ දුප්පඤ්ඤස්. මේක මෝඩයන්ට තේරෙන්නේ නෑ. මේක අතිශයින්ම ඥානවන්තයන තියෙන ඔබට මේ ගෝ ජීවිතයක් ගත කරන ඔබනියට මේ ධර්මයේ ලැබීම මේ විදියට අහන්න ඒක අතිශයින්ම කරන ලද සාංසාරික කිනක භාග්‍යයක වරම වරප්‍රසාදයක්. බුදුහාමුදුරන් කාලේ ෆෑන් එකක් ඇට ඉඳගෙන AC එක ඉඳගෙන බලනවා මදුරු තලතල බලනවා. බුදුහාමුදුරන්ටත් සැහැල්ලු වාසනයක ඉඳගෙන බර කියන්න බුණා. ධර්මයේ කොණ්ඩේ අමාරුවක් ඇදෙන කොණ්ඩ කෙලින් තියෙන්නේ. හාන්සි වෙන්නවත් නැක්. ගල්පතුරක් උඩ වාඩි වෙන මිනිසුන්ට මේක කියලා දෙනවා. බුදුනි කියන්නේ ඒ කාලේ මිනිස්සු මොනින් මේක ග්‍රහණය කරගන්නවා. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ මොන තරම් අභියෝග වලට මුහුණ දුන්නද මේක කියලා දෙන්න කියලා. බුදු කෙනෙක් කියලා රජ කෙනෙකු පුතෙක් කියලා එච්චර අභියෝග වලට මුහුණ දුන්නද නැද්ද? බුදුව අභියෝග ගොඩක්. බුදුව හිරිහැර ගොඩක් මතු පිටින් බැලුවොත් එහෙම. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ කියන උත්තරණයට ඒවයි කිසිදු කැළඹිල්ල නැති හින්දා ඒව ගැටලු නෙමෙයි. දැන් හරි. දැන් එල්ලුම් ගන්න නැගලා තියෙන්නේ. අර මේක අදින විතරයි තියෙන්නේ. මොකද්ද ගැටලු? ඔව් ඒක නම් අවසාන කැමැති පත්‍රේ දැන් කියන්න තියෙන්නේ. කියන්න හදන්නේ. ඔව්. මොකද්ද ගැටලු? ඔව් අන්තිම මොකද බලවත්තු ප්‍රශ්නයක් ඇහුවොත් ඔබගෙන් උත්තරයක් දෙන්න පුළුවන්. දැන් මට ප්‍රශ්න අහන්න කියලා කියන්නේ හොඳ ඒකත් හොඳයි වැඩේ හොඳයි. මොකද උතුමාගේ නම? හොඳයි. මහින්ද ගුණසේකර. මහින්ද ගුණසිංහ කියන්නේ කවුද? නාමික වශයෙන් විවාහයක් කියන කෙනෙක් නේද? ඇයි කෙනෙක් නැහැ කියන්නේ කවරක් කොමන හේතුවකින්ද කෙනෙක් නැහැ කියන්නේ? ඒ නැහැ කියන්නේ.
දැන් මේ මොහොත ගැන
එතකොට පසුගිය මොහොත ගැන මොකද කියන්නේ? අතීතයේ දෙකින් අමාර නිශානේ අතීතයක් බවට පත් වෙන්නේ. ඈ. දැන් පසුගිය මොහොත ගැන මොකද කියන්නේ? ආ. එතකොට මේ මොහොත හැදුනේ කොහොමද අතීතයක් හෝ අනාගතයක් නොමැතිව? මොකක්ද අපි කළ යුතු භාවනාව? මොනවද නිරීක්ෂණය කරන්නේ? මොකටද නිරීක්ෂණය කරන්නේ? ඒ කියන්නේ තම පාලකයා වැඩ පාලකෙක් නැහැ
විශ්ලේෂකයෙක් නැහැ
විශ්ලේෂකයෙක් නැහැ. එසේනම් මේ සියල්ල ප්‍රකාශ කරන්නේ කවුරුන්? එමගෙනුත් නැත. නැත කියන වචනය තුල ඇත්තේ කොහොමද? හැමගේ ජීවත් නැත. ඒක හොඳයි ඇනේ. එවන මිනිසියෙකුට පෙර තත්වයක් තිබුණා, දැන් තත්වයක් තියෙනවා. අවබෝධාත්මක ජීවිතය සහ අනවබෝධාත්මක ජීවිතය. ඔබටත් එවැනි කාල පරස්ස දෙකක් තියෙන්නේ නැති. දෙවන. එතකොට අවබෝධාත්මක ජීවිතයේ මනසේ ස්වභාවය මොකද්ද? අවබෝධාත්මක ජීවිතයේ මනසේ ස්වභාවය මොකද්ද? අවබෝධාත්මක මනසේ සැනසීමක් තියෙනවා. ඔව්. වේදනාවෙන් තොරයි. ඊට පස්සේ අනවබෝධාත්මක ජීවිතේ වේදනාව කියන්නේ හැම විටම හැම මේ වැඩසටහන් වලට ඇවිල්ලා මේ සාරි වහන්සේ කියන ඒවා මුලින්ම ඇහෙන්නේ හිස් වචන ටිකක් සහ මෝඩ කතා ටිකක් ඇතුළත ඕනම කෙනෙකුට ඇහෙන්නේ. එතන ස්වභාවයක් ඒ වචන ටිකට අහුම්කන් දීලා ඔබට අපි කියන්නේ නේද? කට කාගෙන ඉඳලා මිහිරක් නැහැ නේ. නිකම් ලොකු මිහිරක් ලස්සනක් කොකවත් නැහැ. ටකරකට ගහන ගල් වගේ. ඒ ඇහෙන වචන වලින් ඒ වචන ඉක්මවා යම් අරුතක් ගොඩනගා ගන්න ජීවිතේ මහන්සි වෙනවා නම් ඒක මම හිතන්නේ පූර්ව කරපු ලොකු භාග්‍යයකට සිද්ධ වෙන දෙයක්මයි. නැත්තම් ගොඩාක් දෙනෙකුට ටික කාලෙකින් අපිරිය වෙනවා. කාණ්ඩගෙන යන ටික දෙක. ඒකට හේතුව ඒගොල්ල ළඟ ශ්‍රද්ධාව මදිකම, ප්‍රඥාව මදිකම, වීරය මදිකම. මේ තුනම තියෙන්න ඕන. එකක්වත් නැති වුණොත් මේ ධර්මයේ තුලින් දිගටම යෙදෙන්නේ නැහැ. භාගයක් දුර කියන්නේ නැහැ. දැන් මං අහන්නේ මේ රටේ ඉහළම බෝසත් බවට පත් වෙලා ගමන් කරන්න කීයෙන් කීයද? ඒ වගේ තමයි ධර්මයේ සිහලම පෝසත් භාවයට යන්නේ කීයෙන් කී දෙනාද ටික පිරිසක් සමහර අය පරාජය පිළිගන්න අපිට බෑ කියලා අයින් වෙනවා සමහර අය එතෙන් යනවා සමහර අයට නෑ මම ඉහළම තැනට යන්න ඕන කියලා අදහස යාන්තම් ජීවත් වෙන්න තිබුණාම ඇති එහෙම කියන අයද වැඩි වැඩිපුර ඉන්නේ එහෙම කියන අය යාන්තම් තිබුණාම ඇති දැන් ඒකට හපම් මම කියන්නේ ලෝකේ තියෙන ඉහළම වාහනේ මම පාවිච්චි කරනවා නේද ලෝකේ තියෙන ඉහළම පුජ්‍යලයා බවට මම පත් වෙන්න ඕන කියලා. මොකද බුදුහාමුදුරු දීලා තියෙන එවැනි ආදර්ශය. මොකද කියන්නේ? අග්ගෝහමස්මි ලෝකස්ස. ජෙට්ටෝහමස්මි ලෝකස්ස. සෙට්ටෝහමස්මි ලෝකස්ස. ඉතින් බුදුහාමුදුරන්ගේ ගෝලෙක් නම් බුදුහාමුදුරු වගේ හිතන්න ඕන. ඒක නෙමෙයි බුද්ධ සරණ ගච්ඡාන කියන්නේ. මේ තාත්ත කරන දේ පුතා කරන්න කියලා නැති නැත්තම් බොඩි පුතා කියලා නේ කියන්නේ. ඒ නිසා තාත්ත හිතු විදියට පුතු හිතන්න ඕන. දැන් බුදුහාමුදුරන්ට එක විදියක් අපිට එක විදියක් කියලා බුදුහාමුදුරු පෙන්නනවද? එහෙම නෑ. එතකොට කියන්න පුළුවන් ලෝකෙ හැමෝටම අග්‍ර වෙන්න බෑනේ එක්කෙනෙක් කියලා. මොන බොරුවද? හැමෝටම අග්‍ර වෙන්න පුළුවන්. බැරිකම නෑ. හැමෝටම අග්‍ර වෙන්න පුළුවන්. නෑ. හැමෝටම පුළුවන් ශ්‍රේෂ්ඨතම කියලා. එක වෙන්න ඕන. එක්කෙනෙක් ලොක්කෙක් අනිත් එක්කෙනා ගැත් එක්ක ඉන්න ඕනේ ඔක්කොම රජවරු ඔක්කොම සිටුවරු නේ තුන් සිංහලෙම නෑදෑයෝ කියන්නේ ඉන්න බැරි ඔක්කොම රජවරු වෙන්න ඕනේ ආයි ඉතින් එක්කෙනෙක් රජ තව එක්කෙනෙක් දාසෙක් වෙන්න ඕනේ ඉතින් මේ ඍණාත්මක දහම නිසා තමයි ඒත් අත්‍යක ඇතුළු ලබුතුමා වෘත්ති වශයෙන් මොකද කරන්නේ අපිට රටේ සෝක වේදී කැලේ මොකාරයක් සේවය කරලා තියෙනවා. උතුමාගේ උත්තර ටික බොහොම හොඳයි. සතුටු වෙන්න පුළුවන් උත්තර ටික. වඩා හොඳයි. ඉස්සරහට යද්දි ඇතුළු ඇති වුණු ශනිකෝ ඒවට උත්තර එනවා ඇති මං හිතන්නේ. ආ වේගෙන් ටක් ගාලා එනවා. ප්‍රශ්නේ උගුර ළඟට එනකොට උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. ඒකනේ මට ප්‍රශ්න අහන්න කිව්වේ නේද? ඒක කලාදුරකින් අය හම්බෙන්නේ මෙයා මේ එල්ලුම්ගස් නගින්න ආපු කෙනෙක් නෙමෙයි එල්ලුම්ගස් නැගලා ආපු කෙනෙක් නේද රටදී ඇහුවා ආ මේ ලංකාවම ආවට පස්සේ ඔව් පහක් අනිවාර්යෙන් දැන් සාක්ෂියතු තහවුරු වෙනවා ධර්මය අවබෝධයට පත් වෙච්ච හැම කෙනෙක්ගෙම අවබෝධය ගොඩ නැගීච්ච හැම කෙනෙක්ගෙම යටි දේ තමයි කල්යාණ මිත්‍රත්වය තෝරගන්නේ දෙවෙනි එක තමයි මේ කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්මයේ දිගින් දිගටම ශ්‍රවණය කිරීම එයටම මුල් තැන දීලා කටයුතු කිරීම ඒ වගේම විමර්ශන ඥානයකින් යුක්තව ධර්මයේ දෙස බැලීම ඒ බලලා ඇති වෙන අවබෝධ කරුණු තමන්ගේ ජීවිතයට ගලපාගෙන එවලේ මේ මනස දෘෂ්ටිය විරස් කර ගැනීම අපිට දෘෂ්ටි වෙනස් කරන්න පුළුවන් නේ ඉක්මනින් දෘෂ්ටි වෙනස් කරන්න පුළුවන් වෙනස් කරපු ගමන් තමන් සැහැල්ලුවටපත් වෙනවා නේ දැන් අපි හිතාගෙන ඉන්නේ කපාට විතර බෝම්බයක්ද දන්නේ කියලා කවුරු හරි මොකක් හරි එකට රැවටුණා එහෙනම්දලා ඔක්කොම බීතියක් කරගෙන පපුව දිගට ගාන පටන් අරගෙන මිනිස්සු කලබල වෙලා ආවා. පස්සේ ඒක පරීක්ෂා කරලා බලනකොට මේ බෝම්බයක් නෙමෙයි හාල් කිලෝ එකක් තියෙනවා. අයියෝ හාල් කිලෝ එකක් නේ ඒකනේ අපරාධය. එතකොට මොකද වෙන්නේ? කේත් වෙනවා රිලැක්ස්. එදාට ආන්න මේ වගේ දෘෂ්ටියක් තියෙන මෙතන. ඒ දෘෂ්ටිය හරියට විමර්ශනය කරලා අවබෝධ කරගන්න තැන, දෘෂ්ටි විසුද්ධියක් ඇති වෙන තැන, දෘෂ්ටි වලින් නිදහස් වෙන තැන. ඕ මේකේ පුජ්‍යලේ, ඕ මම කියලා මම අත්දැක්කා. මෙතන නෑ මෙතන ආල්ගෝනියක් තියෙන බෝම්බයක් නෑ ඈ මේකට බය වෙන්න දෙයක් නෑ මේ කලබල වෙන්න දෙයක් නෑ කියලා යථාබෝධය තුලින් පරණැක්කට පස්සේ අනේ මේ සුභාදහවන්නේ ගෙනාව දෙයක් නෑ ගෙනියන දෙයක් නෑ තියෙන දෙයක්වත් නෑ වෙන හිට මේ ගෙනාවේ නැතුණාට ගෙනියන්නේ නැතුණාට තියෙනවනේ යම් යම් දේවල් නේද මෙතන ගෙනාවෙත් නෑ ගෙනියන්නෙත් නෑ ඇත්තෙත් නෑ ගොඩක් අයට ගෙනාවේ නැහැ ගෙනියන්නේ නැහැ මේ කතාවයත් ඒ උනාට තියෙනවා මොනවද? මට දරුවෝ ඉන්නවා, මට ධනෙ ඉන්නවා, මට නිලයේ තියෙනවා. ඈ සමහර අය වෘත්තියේ මට්ටම කළා, ඒ වෘත්තියෙන් අයින් වෙනවනේ. ඒත් ඇඟ ඇතුලේ විදුහල්පති තාම ඉන්නවා. ඒත් ඇඟ ඇතුලේ හමුදාපති තාම ඉන්නවා. ඒත් ඇඟ ඇතුලේ මේ මේ මහාචාර්යවරයා තාම ඉන්නවා. මේ අයින් වෙලා ඉස්ලාමදී ඒත් ඇඟ ඇතුලේ ඉන්නවා. ඇලි ලබස්ස වෙලා ඉතින් තමා තුල උද්දච්චකමක් ඇති කරගන්න, මානයක් ඇති කරගන්න ඕනම කෙනෙකුට පුළුවන්. ඒ දුර්වල මිනිස්යාගේ සුවිශේෂී ලක්ෂණය. මාහරි උගතා, මාහරි ජගතා, සිතනා මිනිහා මෝඩේකි කියලා කියනෝ වගේ. ඒ ඔය ගොඩාක් ඔය අන්‍ය ආගමිකයෝ කට්ටියක් ඉන්නෝ මේ සිංහල බෞද්ධයෝ පවා දකින්නේ මේ මෝඩයෝ හැටියට. අපි මෝඩයෝ හැටියට දකින්නේ ඒගොල්ලෝ. ඒකට හේතුව ඒගොල්ලගේ මෝඩකම බහුලයි. ඒගොල්ලන්ගේ මෝඩකම හරි බහුලයි. ඒ නිසා හරි පහත් කොට තලකන්න. ඒකට හේතුව මේ මිනිස්සු පහත්. මේ මිනිස්සුගේ ගුණ ධර්ම නැහැ. මේ මිනිස්සුගේ සත්ත්ව හිංසාව තියෙනවා. මිත්‍යා දෘෂ්ටි හරියටම තියෙනවා. ප්‍රබලවම තියෙනවා. අර තත්වාරෝපණය කියන මෝහන ක්‍රමවේදයෙන් මිනිස්සු ආගමිකේ ආගමික මෝහණයකට පත් වෙලා තියෙනවා. ඒ සියලුම ආගම් ලෝකේ පවතින්නේ අර තත්වාරෝපණය කියන මෝහණය. බලසූරිය මහත්තයා කියලා දීලා තියෙනවා. බොහොම ලස්සනට මේ ඒ මෝහණයෙන් පවත්වන්නේ. දැන් අපිට නැහැනේ අර අනිත් ආගමේ අපිට නැත්තිය. අපිට තත්වාරෝපණයෙන් එබුවේ නැහැනේ. දැන් අපිත් ඒ ආගමේ අම්ම කෙනෙක්ගේ බඩේ වුණනම් අර පල්ලියේ හරි කෝවිලේ හරි මේ මොනවා හරි පූජනීය ස්ථානයකදී අරයා දානෝ ටක් දාලා ඇතුළට දාපු ගමන් ආයතන ඉන්නන් දෙයියෝ ඉන්නවා. අපි වළාම යන්නේ දෙයියෝ. ඒදි නොමිල රොටි කන්න පුළුවන්, නොමිල බුරියානි කන්න පුළුවන්. එහෙම කියලා තියෙනවා. දැන් වෙන අයට දාලා තියෙන දිවි ලෝකේ ගියාම හතයි හම්බ වෙන්නේ කියලා. බෞද්ධයන්ට කීයක් හම්බ වෙනවා කියලා. සාමාන්‍ය දිව්‍ය ලෝක දෙවගණ දෙවියෙකුට දෙවගණ කීයක් ඉන්නද කියලා? 500ක්, 500ක් මදිය. දැන් ඒගොල්ලෝ හොඳයි තමයි. ඒගොල්ලෝ 5යි හැම 7යි හැම අපිට 500යි. දැන් ওই මහත්තුරුවක දන්නවා දැන් එක්කෙනෙක් ඉඳලා මෙහෙම කරදර දිනවන 500ක් හිටියොත් කොහොම කරදර දිනන්නේ? ඈ එතකොට ඒකෙන් අදහස් වෙන්නේ දිව්‍ය ලෝක තිත්ත කරන්න එක කියලා කියන්නේ. හරිය විමර්ශනය කළ බැලුවොත් දිව්‍ය ලෝක තිත්ත ඒ නිසා මේ විශාල කරදරයකින් බේරෙන්න ඕනේ කියලා පෙන්නනවා. දැන් බලන්න ඉතින්ලා මේ අවිද්‍යාව තුළ ඇති කරගන්න රටාව තුළ සිටිනනම් අපායටත් යනවා. අපායක් තියෙනවා, අපායට යනවා. දිව්‍ය ලෝකයක් තියෙනවා, දිව්‍ය ලෝකවලට යනවා. ඒවා යම් යම් ආමන්ත්‍රණික නාම වශයෙන් පෙන්වුම් කළා. නමුත් මේ විශ්වීය තමන්ගේ අවිද්‍යා සහගත පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක වෙන ඒ මනෝධාතුව විඳින දුක සැප මේ 31 තලයේ ගණනය කරලා තියෙන්නේ. ඒ තුළ ඉන්න වෙන්නේ මේ 31 තලෙ නිදහස් වෙච්ච ගමන්ම එයාට එකක්වත් තේින්නෙත් නෑ, දැනෙන්නෙත් නෑ. ඉතින් එයා දිව්‍ය ලෝකත් නෑ, අපායෝල් නැහැ කියන එකේ අදහස් වෙන්නේ එයාට ඒක සම්බන්ධතාවයේ නැතුව ගිහිල්ලා කියන එක. දැන් මේ මහ පොළොවෙන් අහසට ගියපු ගෙනාට භූමි කම්පා වුණාට දැනෙන්නේ නෑනේ. දැන් ගුවන් යානයකින් යන කෙනෙකුට ඇහුනොලු මහ පොළොවේ භූමි කම්පාවක් කියලා. ඔයාට දැනෙන්නේ නෑ. ඒ වගේ තමයි ලෝකයෙන් නැතර වුණාට පස්සේ අර ලෝකයේ දැනෙන කෙනාට දැනෙන දේ දැනෙන්නේ නෑ. එයා හරියට අර අහසේ ඉන්න කෙනා වගේ. ලෝකේ තියෙන ගොඩාක් දේවල් අහසේ නෑනේ. ඒ වංගු නෑ, ගහ කොළ නෑ, කට පිටාව නෑ, එයා පා වෙලා යනවා. ඒ වගේ තමයි. මේ විශ්වයට එකතු වුණාට පස්සේ අර ලෝකේ කියන ස්වභාවය තුල එයාට නෑ. අර ප්‍රශ්නයක් උද්ගත වෙන්නේ. අන් බලන්න ඒක කොච්චර හොඳද. සමහරට එක හේතුවක් තමයි ඔකටම පුළුවන් පුළුවන් තරම් සමහරට පිළිතුරු එනවා. පහළ වෙනවා. සිතුවිලි ආඩු වෙනවා, සිතුවිලි වේගය ආඩු වෙනවා, සිතුවිලි වල තියෙන බර ආඩු වෙනවා, චේතනාවක තියෙන ගණන්ත්‍ය ආඩු වෙනවා. පව් ආනන්තරී පාප කර්ම නෙමෙයි, සාමාන්‍යයෙන් පවක් කරන්න උනත් පෙළඹෙන ස්වභාවයක් නෑ එන්නේ. මොකද අනිවාර්යෙන් ලෝකේ මිනිස්සු පාප කර්ම සිද්ධ කරන්නේ දැඩි ආසත්ත භාවයකින්, උමාදයකින් පව කරන්නේ. ඒ දේවල් ඇති වෙන්නේ. ඔව්. මිනිස්සු ගොඩාක් ලෝකේ මේ පව කරන්නේ ලැජ්ජාවයි බයයි නිසා. මේ මාතර ලැජ්ජාවත් නැතුවද බයත් නැතුවද? ලැජ්ජ වෙන්නේ මම බය වෙන්නේ මේ විතර කියලා ගන්නයි. දැන් ගොඩක් අය මේ උගන්වලා තියෙන අපේ මේ නේද මෞභියෝරු හැමෝම උගන්වලා තියෙන්නේ ලාමියෝ ලැජ්ජ බය නැතුව ඉන්නවා කියන. ලැජ්ජ බය නැතුව ඉන්න නේද? ලැජ්ජාවක් ඕනද බයක් ඕනද? ලැජ්ජ වෙන්නත් ඕන, බය වෙන්නත් ඕන. වැරද්දේ පිළිතුරු විතරයි. මේ වැරද්දේ ඉති කවදාවත් ලැජ්ජ වෙන්න ඕනත් නැහැ, බය වෙන්න ඕන. ඒ නිසා අපි සමාජයක් හදමු ලැජ්ජ බය නැති. කෙනෙක් ලැජ්ජ බය නැති නැත්තේ කෙනෙක් නැති නිසා. කෙනෙක් හිටියොත් මාර ලැජ්ජයි. දැන් ඔය අපේ සමහර තරුණ දරුවෝ ගෑනු ළමයත් එක්ක ෆොටෝ එක ගහලා ගෙදරට අහුවේ කියලා බය වෙනවා මල. මරණෝ හබීල මරණේ හොඳ ලැජ්ජ බය තියෙන. ඈ මාකාරි පස්සේ යන ගැටලුවක් වුණාම කන්දේ පලයන් කරලා මල අවස බීල මල මොකද ලැජ්ජ බය තියෙන්නේ හරියට. ඒ නිසා අපි හදමු ලැජ්ජ බය නැති සමාජයක්. කොහොමද? දැන් මේ ඉතින් රූපාණි වැඩසටහන කරච්ච යන මම ඔබ කියන්නේ නේද? කොහොමද වැඩේ? අපේ සමාජයේ මේ පුදුම විදියට අන්ධ කළා. කොහොමද? ලද ප්‍රමණයින් සතුටු වෙන්නේ. සම්පූර්ණ මෝඩ කතාව. ඈ වැඩි හිටියන්ට ගරු කරන්න. අනිගර ගොන් කතාවක් නේද? ගරු කළා යුත්තන්ට ගරු කරන්න. එහෙමනේ උගන්වන්න ඕන. ඈ නෑ ඒක එහෙම වෙන එකක් නෑ. මොකද හේතුව මේ ලැජ්ජමය ඇතුවනේ දේවල් කරලා ලැජ්ජමය ඇත්තෙම නැති වෙන්නේ සක්කාය දිට්ඨිය නැති වුණාට පස්සේ. සක්කාය දිට්ඨිය දෙනගෙන ලැජ්ජමය තියෙනවා. දැන් ඒ අශීලාචාර වැඩ කරන ලැජ්ජමය තියෙන නිසා ලැජ්ජමය නැත්නම් ලැජ්ජමය තියෙන නිසා ඒ අශීලාචාර වෙන්නේ ඒ ලැජ්ජබයි තියෙන නිසාමයි එහෙම වෙන්නේ. එහෙම කරන්න එකයි. දැන් ඔය අපි හිතමුකෝ ගෝල් ෆේස් පිටේනේ හරි කුඩින් වහගෙන දෙන්න එහෙම ඉන්නේ. ඒ ලැජ්ජබයි තියෙන නිසා නේ. නැත්නම් අගේට මේ කුඩේ අරලා දාලා ෂෝක් එකට ඉන්න පුළුවන් පානියේ. ඉතින් ලැජ්ජා වෙන්න ඕනත් වෙන බය. ඒගොල්ලෝ ලැජ්ජාවයි බයයි විඳිනවා. ලැජ්ජාවයි බය රස විඳිනවා. ඒගොල්ලෝ හොරෙන් වැඩක් කරන්න ආසයි. ගෙදරට හොරෙන් වැඩක් කරන්න, ස්වාමියාට හොරෙන් වැඩක් කරන්න, බිරිඳට හොරෙන් වැඩක් කරන්න හරිය ආතතියක් තියෙනවා. ඒකේ අදහස එන්නේ ඒගොල්ලෝ ලැජ්ජ බය විඳිනවා හැමතිස්සෙම. හොර වැඩක් කරාම තමයි පන්න ගැස්සෙන්නේ. ඒ නිසා මිනිස්සු ලැජ්ජ බය නිසා තමයි විශාල හානි සිද්ධ කරගන්නේ. තේරෙන්නේ? ලැජ්ජ බය විඳිනවා ඒගොල්ලෝ. රසෙ විඳිනවා. විවෘතන. එතකොට ඒක ගන්නවා. එනිවෙන්තරයි නිදහස් විවෘතයි. ඒකද කියන්නේ? මිනිස්සු ගැඹුරින් හිතාගන්නන්නේ එතන හරි විදියට මතු පිටින් ගන්න එකක් නෑ ඒක. අර්ථාන්විතව මෙයා ගැඹුරින් හිතාවේ මොකද්ද මේ කියන කතාව කියලා. පුදු සාමාන්‍ය කතාවක් නෙමෙයි කියලා මේක. එතකොට ඒක අර්ථය පුදුවාගන්නේ. අපේ මහන්තේ කියන්නේ දැන් අපේ හාමුදුරු ටික ඔක්කොම දෙහවසේ ඉඳලා කියනවනේ මේ මිනිස්සුන්ට අරක්කු බොන්න එපා කියලා. මිනිස්සු දිගහරහාට බොනවද නැද්ද? බොන. ඕක කියන්න තියෙන්නේ ඔහොම නෙමෙයි. පුළුවන් තරම් අරක්කු බීපල්ලා කියලා. කිව්වොත් එයා මොකද කරන්නේ? බොන්නේ නැතුව ඉන්නවද මිනිස්සු? බොන්නේ නැහැ. තේරෙනවද? මිනිස්සු බොන්නේ නැතුව යනවා. මිනිස්සුන්ට කිව්වොත් එහෙම කොළගැඳ බිව්වොත් පොලිසියෙන් අල්ලනවා කියලා. මිනිස්සු හොරෙන් කොළගැඳ හදන් බොනවා. ඒකට හේතුව අර වරද ආශාදනීයයි. පොලිසියෙන් එනකොට පොඩ්ඩක් බලන්න ගිය කියලා අම්මගේ කොළ කොටලා අම්මතර කොළ ගැන ආදන්න බොනවා. බොන්න පටන් ගන්නවා. ඒ තමයි. ඒ හැටි. ඒ හැටි. ඉතින් මේ සමාජයේ ලෝකේ මනෝවිද්‍යාව අදාළ ගත්තා නම් හරි. එහෙනම් හොඳයි. ඒ කාලේ මොනතරම් ධර්මයේ පිළිබඳව අවබෝධයෙන් ගුණයකින් තිබිලා තියෙනවද? සතර දෙසම හැම පැත්තක්ම බලාගෙන ඉන්න සිංහ රාජයාණන් වහන්සේ, ශාක්‍ය වංශයේ සිංහලයට සිංහලය එපා වෙලා තියෙන්නේ බුද්ධාගමෙන් උගන්නපු ඍණාත්මක දේවල් නිසා. සිංහලය වඳ කරන්නේ, සිංහලය විනාශ කරන්නේ, සිංහලයට උගුල්ලටව ගන්නේ, තමන්ටත් තමන් උගුල්ලටව ගන්නේ, තමන්ගේ ජීවිතේ තමන්ටම එපා වෙලා තියෙන්නේ මොකක් නිසාද? මෝඩ බුද්ධාගම නිසා. සිංහලය වඳ කරේ සිංහලය නෙමෙයිද? සිංහලයමයි. තමන්ට එපා කරවල තියෙන ජීවිතේ. ජීවිතය කියන එක වැඩකට නැති දෙයක්. ජාතිපි දුක්ඛා. ඉපදීම දුකයි කියලා කිව්වහම මොකද වෙන්නේ? සම්පූර්ණ ඉවරයි. බුදුහාමුදුරු ඉපදීම දුකයි කිව්වේ නැහැ. ඒ ඔබ අහන්න පුළුවන් ඔබ වහන්සේ එහෙම කොහොමද නැහැ කියන්නේ? ජාතික දුක්ඛා කියලා අර තියෙන්නේ. මාත් දන්නවා ඒක දැනගෙන තමයි මම කියන්නේ නැහැ කියලා. ජරාපි දුක්ඛා කියලා එහෙම දුකක් බුදුහාමුදුරු කිව්වේ නැහැ. ඒක දුකක් නෙමෙයි. මරණම්පි දුක්ඛා කියලා කිව්වේ නැහැ. ඒක මරණයේ දුකක් නෙමෙයි. සංකිට්ඨේන මම කෙටියෙන් කියන්න ඔය එක දෙයක්වත් නෙමෙයි දුක. පංච උපාදානස්කන්ධා දුක්ඛා. බුදුහාමුදුරු කිව්වේ දුකයි කියලා පංච උපාදානස්කන්ධයක් නිසා. ජාතිය දුකයි කිව්වෙත් නැහැ, ජරාව දුකයි කිව්වෙත් නැහැ, මරණය දුකයි කිව්වෙත් නැහැ. ජාතියක් සපත් අවබෝධය දිනවනම්, ජරාවක් සපත් අවබෝධය දිනවනම්, මරණෙත් සපක් අවබෝධය දිනවනම් මොකද කියන්නේ? රාතුන්ගේ පිරිනිවීම දුකක්ද? බුදුවරුන්ගේ පිරිනිවීම දුකක්ද? බුදුරජාණන් වහන්සේලාට දෙවිල්ලක් නැහැ කියලා ප්‍රකාශ කරන ඇඟිල්ල තුවාල වෙලා අර ජීවක වෙදතුමාට එන්න බැරුව හිරවුණ වෙච්ච වෙලාවේ නගර සීමාව තුළ මේ ජීවක වෙදතුමා ඇවිල්ලා අහන බර මේ පත්තුව මේ වෙලාවට ලිහන්න ඕන නැත්තම් දෙවිල්ලක් එනවා. කුමාරි බුදුහාමුදුරුව දැකලා ඒක ලිහිලා දාලා තිබ්බා. නමුත් ඒවිත කියන බුදුහාමුදුරුව එහෙම දෙවිල්ලක් නැත. එහෙම ලෙඩ දුකේ එහෙම පීඩාවක් නැත. මනසට ඒ කිසිදු පීඩාවක් ඉන්නේ. ඒ නිසා මේ රටේ මිනිස්සු මීහරක් බවට පත් කරේ, ගොනුණු බවට පත් කරේ කවුද? ඍණාත්මක බුද්ධාගම. වහාම ඕකෙන් ගැලවෙන්න, වහාම ගැලවෙන්න නැත්තම් ඔගොල්ලෝ තියරයි. බාල කුලේ මිනිස්සු ගන්නට දැම්මනේ. ඒ වගේ මිනිස්සු මේ බාල කුලේ වැඩ ශ්‍රේෂ්ඨ විදියට සලකනවා. දැන් මේ ඉන්න මෙන්නින් වහන්සේලා හරි, ස්වාමීන් වහන්සේලා හරි සිරෙප්පු නැතුව පාර ගියොත් එහෙම ඔබ දකින්නේ මොකද්ද? බලන්න ශ්‍රේෂ්ඨ කොච්චර ඇතහැරීම. සන්තෝෂ වෙනවද නැද්ද? සන්තෝෂ වෙනවා. ඊතාවන තුන මහා කාලකන්නේ දුෂ්ට අදහසක් නේද? දැන් අපි වුණත් ඒක මම සෙරපු නැතුව කාලයක් වැඩ හිටිය මිනිස්සු සන්තෝෂ වෙනවා. මං තාරපාරේ පිච්චි පිච්චි යනකොට බලන්න අර ආඳුරු සුවහන් වෙලා වෙන්නේ ඇති අර පිච්චි පිච්චි යනවා. ඒ වගේ හරි කාලකන්නේ දෘෂ්ටියක් තියෙන මිනිස්සුන්ට. දුකෙන් කනස්සල්ලෙන් වගේ හිටියොත් එහෙම හිතන්නේ ෂුවර්කට මාර්ගඵලයක් අවබෝධ වෙනවා වෙනවා. දැන් මම මේක දැනගට ගියා. එයාගේ ස්නායු දෝෂයක් අරගෙන මේ භාවනාවල්ම කළද කොයිද? මොලේ අප්සෙට් එකක් වෙලා. මම ඉතින් කතා කරලා මම කෝ වෛද්‍යවරයෙක් වල දෙන්නම්. එහෙම නැත්තම් මේකට මේ උපදේශන ටිකක් අරගෙන මේ ඔක හදාගන්න ඔය මනස කියලා. ඒ වුණාට ඒක දැකපු එක්කෙනෙක් කිව්වේ ඒ හාමුදුරුවෝ නම් නිකන් මාර්ගඵලයකට කිට්ටු වෙලා වගේ කිව්වා. ඊපස්සේ බලනකොට ස්නායු දෝෂයක් මම දන්නේ වෙනම. අර දැකපු අය කියනවා මාර්ගඵල බලන්න මේ හිමින්නි කතා කරේ. කතා කරේ හිමින් කියන්නේ අර මතක ශක්තිය නැහැ එන්නේ. ඉතින් ඒ මොනවා හරි කතා කරනවා එන්නේ නැති ඔහොම කියලා හිමින් කතා කරා. බලන් ඉන්න කට්ටිය කියන්නේ සංවරය. අන්න සංවරය. ස්නායු දෝෂේ සංවරය. මම පෞද්ගලික උපදේශයක් දීලා අපිකට බේක් යන්න කියලා. හන්දනේ යානම් ටිකක් සීරියස් දැන මාර්ගඵලයකට ලක් වෙලා ඉන්නේ. මේ මිනිස්සුන්ට පිස්සු. හිනා වෙලා සන්තෝෂයෙන් හරි නිදහසේ වගේ සිටියොත් එහෙම ලකින්නේ ආබූ වරෙන් ඉසි සම්මතයක් නැහැ. වෙනතුනේ මේ ධර්ම අවබෝධයටපත් වුණාම අවුරුදු 7 8 ළමෙක් වගේ නිදහස් වෙන. බලන්න අවුරුදු 7 8 ළමයි කෑකෝ ගන්නවා අයියෙන් ගිනා වෙනවා උඩ පයින් කිසි දෙයක් ගන්නක් නැහැ. එයාට කිසි බරක් සෑල්ලු මොකක්ද ගන්නෙ නැහැකට බරක්. ඉතින් ඒ පොඩි ළමයෙක්ගේ තියෙන එක තියෙන්නේ ධර්මයේ අවබෝධය සමග. දැන් මිනිස්සයා එන්නේ රළු වෙලා ඔරෝගෙන ඉන්න තත්ත්වයට එන්න බලන්න. බලන්නකො මේ රටේ ඉන්න ගොඩක් නායක හඳුරු මහා නායක හඳුරු ටිකගේ මූණ. කියන්න හොඳ නැහැ බස්සු බක මූණ ගන්නට ඇවිල්ලා තියෙන්නේ. ඒ ධර්මත ප්‍රසන්නතාවයේ අඩු වෙනවා. ඒකට හේතුව ඒගොල්ලෝ ඒ සැහැල්ලුවෙන් ඉන්නේ නැති කෙනා. මම මේකට අපහස ගන්නව නෙවෙයි. මම කියන්නේ උන්වහන්සේලාට ලස්සන වෙන්න කියලා. තේරෙන්නේ මේ නිදහස් වෙන්න කියලා සැහැල්ලුවෙන් ඉන්න කියලා නැත්තම් මාත් බකමූණෙක් වේ පාප කරන්නේ. ඒක නිසා ඒව නෙවෙයි කියන්නේ සද්භාවයෙන් කියන්නේ ඔබ ඔයගොල්ලෝත් ඒ වගේ හරි ප්‍රසන්න සිතක් ඇති කෙනෙක් බවට පත් වෙන්න සායනාන්තලා ඔබ වහන්සේලා එතකොට බස්ස බකමූණ වගේ දෙන්නේ මිනිසුන්ට ප්‍රිය මනාප උපදින දකින්නම් ප්‍රිය කරන කෙනෙක් බවට පත් වෙයි කියලා. මොකද මෙතන සංස සූත්‍රයේ දේශනා කරලා තියෙනවනේ නේද? මිනිස්යාන්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා කියලා. ඔබත් එහෙමයි. ඔබේ මනස සැහැල්ලු කරන්න, නිදහස් කරන්න. ඔබ අන් අයට ප්‍රිය වේ, ලේලිට ප්‍රිය වේ, බෑනට ප්‍රිය වේ. ඈ. ඇතුලේ කැටි වෙලා නොයෙකුත් ලෝභ, ද්වේෂ, මෝහ තියෙනකොට අනේ මම මෙච්චර කොච්චර හොඳට හිටියත් මට බයිනවා කියලා කෑ ගහනවා. ඒකට හේතුව අර ඇතුලේ තියෙන දුෂ්ට ගතියත් එක්ක ඔය එකකට ගණන් ගන්න නැතුව හරි ප්‍රසන්නව හිනා වෙලා ඉන්නවනම් ඒ හිනා වෙලා ඉන්න කෙනාට කවුරු කැමති වෙනවද? නිදහස් වෙලා ඉන්න කෙනාට හරි කවුරු කැමති වෙනවද? මාත්‍යක ප්‍රශ්න ධානවලදී සංඥා එන්නේ නැහැ. මේව සංඥා නා සංඥා කියන අවස්ථාවෙදී දෙනවා. දවස නිරෝධයේදී සඤ්ඤා වෙන්නේ කියන කතාව. ධානයේදී සඤ්ඤා වෙන්නේ ගත්තු සඤ්ඤාව ඇර වෙන සඤ්ඤාවක්. හරිද? ධානයේදී එන්නේ ඒකයි. ගත්තු සඤ්ඤාව ඇර වෙන සඤ්ඤාවක් එන්නේ. නිරෝධයේදී කිසිම සඤ්ඤාවක් එන්නේ නැහැ. උත්තරේ කියන්න. කෙටි. ඊළඟ ප්‍රශ්නේ. දැන් අපි නොයෙකුත් මේ ලෝකෝත්තර මගට ගිහිල්ලා මට්ටම් හොයන. දැන් ලෝකෝත්තර වුණාටත් පස්සේ එහෙට ගිහිල්ලා තිල්ලන්නේ මට ටයිටල් එකක් දෙන්න, සම්මානයක් දෙන්න, ආචාර්යවක් දෙන්න. ඒක නිසා නමුත් මේ ලෝකයේ එහෙම ભેද නැති තැනක් තමයි මේ ලෝකෝත්තර බව කියන්නේ. මට්ටම් ලෝකෝත්තර භූමියේ සියලු දෙනා එකයි. බුදුහාමුදුරුවොත් එකයි. සහතන් වහන්සේලත් සීළු දෙනාම එකයි. අවබෝධයට පත් වෙච්ච සීළු දෙනාම කවුද? එකයි. එකයි. ලෝකෝත්තර භූමියේදී එකයි. මොනෝ නම් වශයෙන් වෙනස් කළාට ලෝකෝත්තර භූමිය තුල සීළු දෙනාම එක හා සමානව දකින්න පුළුවන්. දෘෂ්ටි නැති, සංකල්ප නැති ඥානයක් තියෙන්නේ. එහෙම මට්ටම් නැහැ. ඒක එහාට ගියාම දැන් ඒක ලෝකෝත්තර භූමියට ගියාම තේරෙන ටිකේ තේරෙන්න ඇති. මෙහි ඉඳන් ඒ දේ ලබන්න බැහැනේ. දැන් අපි නුවරඑළිය කියලා කිව්වට මෙහි ඉඳන් නුවරඑළිය කියලා දහස් වාරයක් කිව්වට නුවරඑළියට ගියාම දැනෙන දේ මෙහෙත් දැනෙන්නේ නැහැ. ඉරි ගියාම ඒක දැනෙන්නේ. ඒ වගේ එතෙන්ට ගියාම තේරෙයි මොකද්ද මෙතන තියෙන කප්පේ කියලා. ඒ නිසා ඉස්සල්ල එහාට යන්න බලන්න. ඊට පස්සේ එතෙන්ට ගියාට පස්සේ තේරෙනවා මේකේ මට්ටමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. එතන වහරෙන් යම් යම් දේවල් පැහැදිලි කරනවා. දැන් මේ වචන ඔක්කොම පාවිච්චි කරනවා. ඉතින් මේ පාවිච්චි කරන වචන වල මතක තියෙන්නේ පැහැදිලිව කියන මේ වචන වල නිවන නැහැ කියලා. ඒකවල මේ මට්ටම් தত্ত্ব ඔක්කොම පැහැදිලි කරන්නේ වචන වලින්. එතකොට මට්ටම් தত্ত্ব අපි ඔළුවේ තියාගන්න වැඩ පිළිවෙලකට ගියොත් එහෙම අපි යන්නේ නැවතත් දෘෂ්ටි මාර්ගයක. ඈ නැවතත් මේ தত্ত্ব තියෙන පුජ්‍යලයටනේ. දැන් මුලින්ම ආත්ම දෘෂ්ටිය නැති කරගෙන තනින්නම් ඇතුල් වෙන්නේ. ඊට පස්සේ යා ලේබල් එල්ලගන්නේ කොහෙද? එහෙම ලේබලයක් එල්ලගන්න අවශ්‍ය කරන්නේ නෑ. අපි නිරන්තරයෙන්ම මනස සම්පූර්ණයෙන්ම කෙලෙස් බර අඩු කරන තරමට එයා ගමන් කරાવી. එහෙම මට්ටමක් ගන්න උවමනාව මට්ටමක් මැනගන්න අවශ්‍යතාවය නෑ. එයා කෙලෙස් බර අඩු කරගන්න තත්ත්වයට එයා වේදනාව විඳින තත්ත්වය අඩු වෙන තරමට එයාගේ උසස් තත්ත්වය නිර්මාණය වෙනවා. එකම මාර්ගයේ තුල තමන් හැලෙන තත්ත්වෙට අපි කියනවා. දැන් අපි හිතමු මළු හතරක් ඔළුවට තියාගෙන ඉන්නවා. එක මල්ලක් දාපු ගෙනාට බිමට අපි කියනවා යාට ඔන්න සංයෝජන තුනක් දාගො මේ කෙනෙක් එක මල්ලක් අඩු එයාගේ ඔළුවට මළු තුනයි තියෙන්නේ දැන් බර. ඊට පස්සේ බිම දැම්මහම තවත් සංයෝජන අඩුයි. ඈ තව මල්ලක් දැම්මම බිමට තවත් අඩු. එතකොට මට්ටම් ලබා ගැනීමක් නෙමෙයි තියෙන්නේ. තියෙන මට්ටම් තත්ත්වයේ අතහැරගෙන යන දෙයක්. දැන් සෝහාන් මාර්ගඵලයේදී සිද්ධ වෙන්නේ ලැබෙන තැන ලැබෙන දෙයක් නැහැ. මොකද වෙන්නේ? අතහැරෙන දෙයක් විතරයි තියෙන්නේ. ලැබෙන්නේ මොකක්ද? ඒ නිසා මේ සාසන ධර්ම නිරෝධ මහා ගාමිනි ප්‍රතිපදාව කියන්නේ ඒකනේ. නිරෝධ කරගෙන පිරිසුදු කරගෙන යන ගමනක් නිසා තව තව පලහරි දෘෂ්ටි හරි මොකක්වත් හම් වෙන දෙයක් නැහැ. හම් වෙන්නේ නැහැ මොකක්වත්ම හම් වෙන්නේ නැහැ. දැන් අරිහත් මාර්ග ඵලයේ කිව්වට එහෙම එකක් හම් වෙන්නේ නැහැ. අපි ළඟ තිබුණු සම්පූර්ණේම අරය හරය හරතුව කියලා අපි අල්ලගෙන තිබුණු මම මගේ ආත්මය කියලා අල්ලගෙන හිටපු එක සම්පූර්ණේම දුර වෙලා යන එක නැති වෙලා යන එක නිසා අල්ලගත් දෙයක් නැහැ. පැහැදිලිනේ? කොක්කත් නෑ. මම මාර්ගඵල ලාභී ඉන්නේ මාර්ගඵල අතහරින ගිරේ. නෑ මේක ඥාන දර්ශනයක් නෙවෙයි. මේ ඇස් පියාගෙන ඉන්න ඕනේ පුහුණු කරන්න ඕනේ කියලා නෑ. පුහුණු වීම තියෙන්නේ ඔක්කොම ලෝකේනේ. පුහුණු වීම තියෙන්නේ ඔක්කොම ලෝකේ තුල. ලෝකෝත්තර ධර්මයේ ප්‍රගුණ කරන්න කිසිමක් නැත. ප්‍රගුණ කරන හැමදේම ලෞකිකයි. ප්‍රගුණ කරන භාවිතා කරන විදින විදවන හැමදේම ලෞකිකයි. ලෝකෝත්තර ධර්මයේ තුල ප්‍රගුණ කරන්නට කිසිමක් නැත. යාර දෙන්න අර පුංචි ළමයා වගේ hina වෙවි ඉන්න විතරයි. ඒ කොච්චර දයනවා නම් අර අත දරුව ගන්නට මෙයාට කැකුචු ගැව්වාම කුචු කුචු කිව්වාම hina වෙවි. ඒ වගේ තමයි. එයාගේ ප්‍රගුණ කිරිල්ලම මොකුත් නැහැ නේ. යාට මෙඩිටේෂන් ඒ කල්පනා නැහැ. එනේ එනේකට පේන පේනකට එයා hina වෙවි. ඉන්නවා දැන් අර ටොටිලි මට්ටමනේ නේ. කවුරුත් ගිහිල්ලා මාමල නැන්දලා කුචු කුචු ගාරකවා ගාලා hina වෙලා මේ ඉන්නවා. අල්ලපු ගෙදර අතුරු මිනිස්සේ ඇවිල්ලා කුචු කුචු ගෑවත් ඒත් hina වෙලා ඉන්නවා. හොරෙක් අතුරේ කුචු කුචු ගෑවත් ඒ තරමට තවන් නිදහස්. සාමාන්‍ය වැඩ කියන එකක් නැහැ නේ. ඔක්කොම සාමාන්‍ය. නෑ එහෙමකක් නෑ. ලෝකේ ඔක්කොම සාමාන්‍යයි. මම සාමාන්‍ය කියලා කියන්නේ. දැන් අපි මොකද්ද භාවනා කරන්නේ? මොකක් සඳහාද භාවනා කරන්නේ? පුජ්‍යලත්යෙන් තොරව ඉන්න මම භාවනා කරනවා. පුජ්‍යලයා ම අයද බුද්ධිල නැතුව කොහොමද භාවනා ඒ සාමාන්‍ය ජීවිතය කියලා එකක් නෑ. ඒක ඔක්කොම ජීවිතේනේ. ඒක සාමාන්‍ය අසාමාන්‍ය කියලා බෙදා ගන්න එපා. ජීවිතේ. දැන් සාමාන්‍ය ජීවිතේ නෙමෙයිද ඔය තියෙන්නේ? ඉතින් සාමාන්‍ය ජීවිතේ. ආයි කාර් ගෙලගෙන යවල තිය සාමාන්‍ය ජීවිතේ. ගෙදර ගිහලා කෑම බීම කනවල තියක සාමාන්‍ය ජීවිතේ. කමාගට් එකට ගියාම සාමාන්‍ය ජීවිතේ. ටොයිලට් ගියාම සාමාන්‍ය ජීවිතේ තියෙන්නේ. ආයි ආයි වෙනසක් නෑ ඒකේ. වෙන වෙන ආයතන වල වෙන වෙන භාවනා උගන්වනවා. ටොයිලට් එකේදී ගන්න භාවනා මේවා. එතෙද්දී බුදුගුණ භාවනා කරන්න එපා. ඈ එතෙද්දී උගන්වන භාවනා මේවා කියලා එහෙම උගන්වන අයත් ඉන්නවා. මම කියන්නේ ජීවිතේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ සාමාන්‍ය ජීවිතේ. ඉතින් සාමාන්‍ය ජීවිතය තුළ දර්ශනයෙන් අවදිව සිටින්න. අවදිව සිටින්න. සිහියෙන් සිටින්න. සම්මා සතියෙන් අවදි වෙන්න. එතකොට මොන භාවනාවද? ඒක තමයි භාවනාව. මේ භාවනාව අභාවිතා ධම්මා භාවනා. ඔළුව නිදහස් කරගන්න එක, මනස නිදහස් කරගන්න එක. එකඟ කරන්න ගියොත් අවුල් වෙන්නේ මනස. මිනිස්සු මනස එකඟ කරගන්න, මනස සූපත් කරගන්න තමයි කුඩා කාලේ ඉඳලා මහන්සි වෙන්නේ. මිනිසුන්ගේ අවුල්ම වෙන්නේ මනස. මිනිස්සු හොයාගෙන යන්නේ සතුට. සතුට හොයාගෙන යන තරමට මිනිස්සු සතුට සොයා දුක් විඳිනවද නැද්ද? දුක් විඳිනවා. අපි සාමිනාන්තල හැටියට අපි සතුට අපේක්ෂා කරන්නේ. අපිට හොඳයි ගහපල්ලෙත් හොඳයි පාත්‍රේ හොඳයි පින්ඩකත් යනවා ඕන දෙයකට ඔරොත්තු කියලා අතහැරලා දානවා. අදහැරලා දානකොට හාමුදුරන්ට විවේකය ලැබෙනවා, නිදහස ලැබෙනවා, චින්තනය ලැබෙනවා, හරි මුදුම නිදහසක් ලැබෙනවා. ඔක්කොම අර සැපේ සනීපේ සන්තෝෂේ ලැබෙනවා. නමුත් සැප හොයාගෙන යන මිනිස්සුන්ට සැප තියෙනවද? එනසු නිදා ගන්න වෙලාවක් නැහැ, කන්න වෙලාවක් නැහැ. අපිට වෙලාවක් තිබුණත් වෙලාවට කන්න එච්චරයි. ඉතින් ඒ ස්වභාවය. එහෙමනම් මේ ලෝකෙ දුක් විඳින්නේ සැප සොයා. මේ යන්නේ සැප නොලබා. සැප අත්හරින්න. එතකොට සැප විඳින්න පුළුවන්. සැප හොයන එක අත්හැරියොත් සැප විඳිනවා. සැප හොයන එක අත්හැරියොත් සැප විඳිනවා. දුකටපත් වෙන්නේ සැප සොයාගෙන කියලා. දැන් ඕවට අර උදාහරණක් දීලා තියෙනනේ බුදුහාමුදුරු නේද? අර බඹරා හොන්නාගෙන ගිහලා අර ඇත්තාගෙන තියෙනවා. ඊට පස්සේ පිපාසයට මේ මිරිඟුව පස්සේ දුවන මුව يعني ජලයේ සොයාගෙන දුවන්නේ පිපාසය වැඩි වෙලා මේ යන්නේ. සැප හොයනක නතර කරන්න සැප ලැබෙනවා. පාලනය කරන එක නතර කරන්න ඔබ පාලනය වෙනවා. තේරුණානේ? නැත්තම් මහා පැරිලා හිටියේනේ. පැරිලෙනවනේ හිටියාම. ඕ එහෙම දෙයක් නැහැ. මේක කරන්න කියන්න. මේක අර ඉංග්‍රීසියෙන් කියන්නේ doing less කියලා. මොකද්ද කියන්නේ? ඒ හැමතිස්සෙම ක්‍රියාවකට වැඩෙන ස්වභාවයෙන් ඕ ඒ ඒ ක්‍රියාවකට වැටෙන්නම ඕන තණ්හාව නිසානේ. ඉතින් මෙතන තමන් ළඟම නම් තියෙන්නේ ඇයි දුවන්නේ ශනසීම සොයා ශනසීම තියෙන්නේ තමා ළඟමයි ඇයි දුවන්නේ මම දැක්ක දහම තිබ්බේ මේ අර මේ වගේ උනේ අර කණ්ණාඩි දෙක ඔළුවේ දාගෙන ගෙදර කණ්ණාඩි දෙක හොයන පූජ්‍යලයන්ගේ කණ්ණාඩි දෙක තිබුණේ ඔළුව උඩ නාමෝන්ගේ පෙරලා ලෝකේ පෙරලා රහත පෙරලා හෙව්වා සැන්සීම පස්සේ ඔළුව අත ගන්නකොට අයියෝ මේ ඔළුවේ කණ්ණාඩි දෙක තිබුණේ ආන් මේ වගේ සිද්ධියක් තමයි මට දැනුනේ මට හිනාච්චනෝ ලැජ්ජත් හිතනෝ අයියෝ මේකනේ මෙච්චර කාලයක් දැක්කේ නැද්ද මේ පොඩි ධර්මයේ මේකනේ දැක්කේ නැද්ද ඔළුව උඩ තියෙන කණ්ණාඩි දෙක පිටුනේ තමා ළඟම තියෙන්නේ තා සමීපයේ තියෙන ඔබ සොයන නිවන සමීපය බලන්නේ ගේ පෙරලල බලනෝ ගම පෙරලල රට පෙරලල ලෝක පෙරලල බලනෝ ඔලුඩ අන්නාදෙ ඔබ සමීපයේ තාම සමීපයේ ඒක ගැඹුරු කරලා තව කොහොමද කියන්නේ ඉතාමත් 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 සමීපයේ නිවන තියෙන්නේ ඒමයි තව බර කරත් තාවත් ආවේ නැහැ දෙන්න. තවත් කියන්න වෙන්නේ බර කරලා ඉතාමත් සමීපයි තියෙන්නේ. නියර තියෙන්නේ. ඒත් දෙන්න තාම ලඟුන්නේ නැහැ කට්ටිය. ඉතාමත් සමීපයි. තාවත් ඊට වැඩි පීකරයක් දාලා ටිකක් ඇදෙන එකක් දාලා ටිකක් කියන්නේ. එහෙම. එයා ගන්න මට අදින්න පුළුවන් නම් පැයක් විතර තාමත්ම සමීපයි. දැන් අර වැඩි වෙන්න කියන්නේ මේක එක. ඒත් එතෙන්ට ඒත් ලඟ වෙන්නේ නැහැ නේ කොච්චර ඇද්දත් ඒගොල්ලෝ. ඈ? ඇයි ඒකෙන් දුෂ්ටිගත වෙන්නේ? ඔව්, දුෂ්ටිගත වෙන්න එපා. ඒ දෘෂ්ටිය ළඟටම තමන් සමීප වෙන්නේ. සමීප වෙයි. දෘෂ්ටිගත නොවුනොත් අතාරින්න දෙයක් නැහැ අල්ලගන්න දෙයක් නැහැ අතාරින්නයි අල්ලන්නයි ඔක්කොම උමනා වෙන්නේ අල්ලගත්තොත් විතරයි අතෑරිය කෙනාට ආයේ ඒක අතෑරිල්ලක් අල්ලගෙන ඉල්ලන්නේ නැහැ හරි දෙන්නේ දැන් මේ මහන්තර කිව්වද ඔය ඉස්සරහ පේන ගෙදර අතාරින්න කියලා? මම මොකටද ඒක අතාරින්නේ කියලා හැ? නේ? ඒ වෙනත් අර අනිත් පැත්තේ ගෙදර අතාරින්නේ කියලා? මං ඒක දැකලත් නැහැ නේ ආවේ. මං කොහොමද ඒක අතාරින්නේ? ඈ? එනවාද මේ අපි හිට අනුරාධපුරේ නේ ජේතවනාරාමයට එහා පැත්තේ තියෙන බිල්ඩින් එක අතහරින්න කිව්වොත් ඕනද මම ඒක අතහරින්න මම දැකලත් නැහැ මම අල්ලලත් නැහැ එතකොට මේ අතහැරිලි අල්ලලි කන්ට්‍රෝල් කරලි පාලනේ ඔක්කොම එන්නේ කොහෙන්ද අල්ලගත්ත තැන දැන් ඉතින් මොනවද කන්න what to do තේරුම් ගන්න හරියට තේරුම් ගන්න මැරෙන්න සූදානම්ද ඈ මොකද මැරෙන්න පුහුණු කරමින් ඉන්නවා මම ඇහුවා මගේ ජීවිතේ මැරෙන්න පුරුදු වෙනවා. ඒ ඔයක තමයි. ඔය ඒකත් හොඳ වැඩේ මැරෙන්න පුහුණු වෙනවා. ඈ අද ඈ. ඒක පුහුණු කර කර මැරෙන්න බෑ. මැරෙන්න එක සැරේ ආයේ පුහුණු වෙන්න මොකද මැරෙන්න. පුහුණු කරන්න මුකුත් නැහැ නේ මොනවද පුහුණු කරන්නේ පුහුණු කරන දේවල් ටික අපි අහවර කරන්න ඕන අවසන් කරන්න ඕන ස්වභාව ධර්මයේ පාලනයෙන් අපි නිදහස් වෙන්න ඕන. මිනිස් මොලේට සමු දෙන්න ඕන. ඒ එන දේවල් එක්ක සංකල්පේනේ කරන්න ගියොත් එහෙම ප්‍රශ්නය. දැන් අපි හිතමු කොහොන ටවුම් අපි යනවා. මාළු කාර්යෝ දෙන්නේ කරි කවුරු හරි දෙන්නේ කොන්න කලකෝලහලයක් පොඩි වලියක් පටන් ගන්නවා. සාමාන්‍ය ටවුමක් අපි දැකලා ඉතින් එහෙම කලකෝලහලයක් වුණාම ඊට පස්සේ එකතු වෙන්නේ කවුද? වටේම ඉන්න මිනිස්සු. ඒ මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ කියලා බෙල්ල උස්ස උස්ස බලන්නේ නැද්ද? අර ටික ඔක්කොම එකතු වෙනවා. ඊට පස්සේ ඒකෙන් වට පිටාවෙන් කැරගෙන කැටි පහක් කරලා ඉතින් අර බටන් ඉන්න මනුස්සයෙකුට තේරෙන්නේ නේනෝ. එතකොට එයා දන්නේ නැතුව ප්‍රශ්නෙට තියෙනවා. හැබැයි තව එක්කෙනෙක් දගෙන දෙන්නේ කලකෝලාලයක් වෙන යනවා. අපි ගමන අපි බොහොම හවම මෙතනින් හනි කියන් ගොන්න මිනිස්සු ගා ගන්න හදන කියලා අයින් වෙනවා. එයා ඒකෙන් අත් මිදින්නේ නැද්ද? එයා අත් මිදිනවා. එහෙමනම් මේ ප්‍රශ්න බලන්නේ ඈමෙන් ප්‍රශ්න විසඳන්නේ ඈමෙන් ප්‍රශ්න අල්ලගන්නේ ඈමෙන් ඒ මැදට අපි හසු වෙන්න පටන් ගන්නවා. අපි සාක්ෂි දෙන්න පවා දෙන්න වෙනවනේ. එතන මොනවා හරි හිතියොත් එහෙම ඊළඟට බලාගෙන ඉඳපයින් සාක්ෂි ගන්නවානේ. ඊට පස්සේ ආන්නේ වගේ. ඉතින් මේ ලෝකේ වෙන දේවල් අර දුටු දේ දුටු පමණයි කියන මට්ටමකින් අතහැරීම පුරුදු කරන්න කිව්වේ මේ අධ්‍යාත්මික දුටු දේ දුටු පමණයි. ආධ්‍යාත්මිකව අතහැරීම. ඒව විසඳන්න ගියාම ඒව අවුල් බවට පත් වෙනවා. මේ ලෝකේ මිනිස්සු විසඳුමක් වශයෙන් ගත්ත පියවරවල් තමයි අවුල් ජාලයක් බවට පත් වෙලා තියෙන්නේ. අර ප්‍රශ්නෙකටම විසඳුමක් නේ සොයන්නේ. තාමත් කෝලහාලෙ මැද නම් ඉන්නේ. වහාම එතනින් ඉවත් වෙන්න ඕන. කෝලහාලෙ බලන් ඉන්නත් එපා. කවුද ජය ගන්නෙ? මිනිස්සු ආසයිනේ. කෝලහාල බලන්න ආසයි. කෝලහාල නැත්තම් කෝලහාල ඇති කරලා හරි කෝලහාල දිහා බලන් ඉන්න ඔය බොක්සින් වගේ තරඟ කියලා කියන්නේ ඒ කෝලහාලයක් ඇති කරලා කට්ටිය දෙපැත්තේ ඉඳන් ලේ හලාගෙන දත් කඩාගෙන කන හපාගෙන නේ. ඒගොල්ලෝ ගහ ගන්නවා අරගොල්ලෝ ඔට්ටුත් අල්ලලා බලාගෙන ඉන්නවා. ඒක තමයි ස්වභාවය. ක්‍රිකට් කියන්නේ ඒ වගේ එකක් තමයි. ඒගොල්ලෝ දෙගොල්ලෝ අතර කෝලහලයක් ඇති කරලා අනිත් අය බලාගෙන ඉන්න. මේ කෝලහලයේ බැලීමට තියෙන කැමැත්ත හරි පුදුමයි. අර බෙල්ල උස්සලා තවමේ කෝලහලෙ බලනවා වගේ නෙමෙයි. මේක ටිකක් වේදිකාව හදලා පඩි පෙළවල් මෙහෙම උසට උසට යන්න හොඳට පේන විදිහට කෝලහලෙ බලාගෙන ඉන්න ආසයි. ඒවල මේ ලෝකේ තියෙන හරි ආස්වාදනීය වින්දනයක් තියෙන කෝලහල බලන්න, යුද්ධ බලන්න ආසයි. නැද්ද? ඒක තමයි තියෙන්නේ. ඒ අධ්‍යාත්මයේ ආධ්‍යාත්මික ස්වභාවය ආධ්‍යාත්මිකවත් විශේෂමයි. කෝලහලෙ බලනවා නිරන්තරයෙන්ම කෝලහලෙට කැමති. ඉතින් ඔය කෝලහල බලන්න තියෙන කැමැත්ත සම්පූර්ණයෙන් අයින් කරගන්නවා. තරංග වැදීවට තියෙන කැමැත්ත සම්පූර්ණයෙන් අයින් කරන්න ඕන. ඈ දාන්නෑල්ලේ තියෙන්නේ මොකද? තරඟ වැදීම. කෝලහලේ නෙවෙයි තියෙන්නේ. කෝලහල. කැරම් බෝඩ් එකේ තියෙන්නේ කෝලහල. ගේම් ෂෝ දැන් තරුණ පරපුරේ තියෙන දේ. මොකද තියෙන්නේ? කෝලහල. වෙඩි තියාගෙන යන එකක් නේ තියෙන්නේ. වෙඩි තියාගෙන කරලගෙන යන එකක් තමයි තියෙන්නේ. ගුවන් යානේ ඉස්සරහට වෙඩි තියාගෙන යනවා. බාතක කෝලහලේ. මනස සිතේ තියෙන තණ්හා වේගය බලය දිනන්න තියෙන කැමැත්ත අර කේමනක් අහලා තියෙන ජයග්‍රාහී දොරටුවෙන් ඔබ පිටවන්න ඔබට හමුවන්නේ පරාජය. ජයග්‍රාහී දොරටුවෙන් පිටවෙන්න ගියොත් ඔබට හමුවන්නේ පරාජය. පරාජය නැමැති දොරටුවෙන් පිටවන්න ඔබට මුණ ගැසෙන්නේ ජයග්‍රහණය. පරාජය නැමැති දොරටුවෙන් පිටවන්න මේ ශ්‍රේ ලෝකේ පරාද වෙන්න තමයි අකමැති. පරාද බවක් බව කියලා කියන්නේ ලෝකේ තියෙන ලස්සනම ජයග්‍රහණය. පරාජය කියන්නේ ලෝකේ තියෙන ලස්සනම ජයග්‍රහණය. ඈ ජයගන්න බලන්නවත් වෙන්නේ නැහැ. වෙන්නේ මොකද? පරාජය වෙන්නේ. පරාජය නැමැති දෙයට කියනකොට මමත්වය නෑ නේ. මමත්වය නැති නිසා යාට පරාද වීම බොහොම ලේසියෙන් සතුටෙන් නිදහසේ යන්න පුළුවන් කම ලැබෙනවා. එතකොට යාට ඒ තුල ලැබෙන්නේ මොකද්ද? යාට ලැබෙන ලොකු ජයග්‍රහණය. සැනසීම. ඒ නිසා පරාජය තරම් වටිනා ජයග්‍රහණයක් ලෝකේ තවත් නැත. මේවා විශිෂ්ට දාර්ශනික ධර්මතා හැදින් තේරුම් ගන්න ඕන. සාමාන්‍ය මොලේකට ඉතින් මේව වැටෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. දැන් ගැඹුරින්ම හිතන්න ඕන නැත්තම් එසු. ඈ මරෙන්න මරණය මරන්න මා මරණයට පෙර මැරෙන්නේ. එහෙම නැත්තම් මරණය මරන්න. හරි වචනයන්නේ නේ. මේසු මරනවා සත්තු මරනවා කියලා අපි අහලා තියෙනවා. මරණය මරනවා. මරණය මරන්න. පුළුවන්. ඔබ නිහඬ වීම නොවේ, ධර්මය තුලින් නිහඬ වීම. ධර්මයෙන් නිහඬ වීම බලන්න මොනතරම් ආශ්චර්යමත් නිහඬ බවක්ද, ආශ්චර්යමත් සමාධියක්ද කියලා නේද? අප නිහඬ වෙනවා නෙවෙයි, අපි නිහඬ කරනවා නෙවෙයි, ධර්මය නිසා, ධර්මයේ තුලින් අපිව නිහඬ බවට පත් වෙන. ඒ අවබෝධය තුළ නිසා, ඒ ඥානයේ අවදිය නිසා ඒ තමයි වෙන්නේ. ධර්මයේ තුළින් නිහඬ බවට පත් වීම. මේ නිහඬ බව ඇති උනේ අපි නිහඬ කළා නිහඬ වෙන්න කිව්වේ නෑනේ නේ. ධර්මයේ තුළින් ඇති කරන නිහඬ බව. ආන්න බුදුදහමේ කියවෙන ආර්ය නිහඬ බව කියන්නේ උක. ආර්ය නිහඬ බවය කියන්නේ ධර්මයේ තුලින් ඇති කරන නිහඬ බව. ඒක පීඩාවක් නෙවෙයි. ඒක ගැටලු නෑ. බර නැති නිසා, දෘෂ්ටි නැති නිසා ඇතිවෙච්ච, වැඩ අවසන් කරපු නිසා ඇතිවෙච්ච සංසුන්කම නිහඬ බව. ඔව් ධර්මයේ තුලින් නොගෙන ඉන්නව නෙමෙයි, එන්න හේතු නැහැ. එන්න හේතු නැහැ. ඒකයි තියෙන්නේ. මොනවා අපි හිතමුකෝ, කෙනෙක් කියනවා මේ පොලිසියෙන් එහෙත් දන්නේ නැහැ කියලා බයක් තියෙනවා. එතකොට යාගෙන අහනවා මේ, එතකොට එයා කියනවා මට පොලිසියෙන් එනවායි කියලා බයක් තියෙනවා, ඒක නැති කරගන්න ඕන කියලා. හන්දරද? දැන් එතකොට ඊළඟට අපිට අහන්න තියෙන්නේ ඇයි ඔයාට මේ පොලිසියෙන් එයි කියලා බය? ඊට පස්සේ එයා හේතුව කියනවා කසිප්පු ගැලුමක් තියෙනවා ඇතුලේ. කසිප්පු ගැලුමක් තියෙනවා ඇතුලේ පොලිසියෙන් එයි කියලා බයයි. එහෙමනම් ඔයා කසිප්පු ගැලුමේ එළියට දාන්න. ඊට පස්සේ යනවා, දැන් ඔයාගේ මං අර පොලිසියෙන් එන බය නැති කරන්නද? නෑ දැන් ඕනේ නෑ දැන් අවශ්‍ය නෑ එයි නෑ ඉතින් පිළිගන්නේ ආන්න දැක්ක නේද මොන අල්ලගන්න ඔය පොඩි උදාහරණයක් ඔයගොල්ලන්ට වෙන්ච්ච වැඩේ කදිපු ගැලුම ඇතුලේ තියාගෙන මට කියනවා පොලිසියෙන් එන බය මට තියෙනවා ඒක ඇති කරලා දෙන්න කියලා. තේරෙන්නේ? දැන් අපි මාත් එක්ක තියෙනද පොලිසියෙන් එයි කියලා බයක් ඇතර නෑනේ. මොකද මන්ද කදිපු ගුණ නැති නිසා දන්නවා. ඒ වගේ තමයි දැන් හරි වර්ෂය ඇවිල්ල කියන්නේ මේ මට පොලිසියෙන් එයි කියලා බයක් තියෙනවා. ඒ මොකද එයනේ ඒ බය නැති කර ගන්න ඕන. දැන් එහෙම තමයි අපිට සමහර ඉදිරිපත් කරන ප්‍රශ්න වල තියෙන රහස ඒක. ඔව්. ආන්න ඒකනේ. මරණ බය වගේ දේවලුත් ඒත් එහෙම තමයි. ජීවිතය ආරක්ෂා කරගෙන ඉන්න ඕන කියන කෙනම කතාව. එහෙම නැතුව මේ අනාරක්ෂිත සිටිය යුතු නැහැ. නමුත් මරණ බය කියන්නේ වෙනම කතාවක්. අර අර බය නැති වෙන්නේ ඒ බයට හේතුව එළියට දාපු ගමන්. දැන් ඊළඟට අර සිතුවිලි එනවද පොලිසියෙන් එයි කියලා සිතුවිලි? එන්නේ නැහැ. නිකන් එහෙනම් පිටින් මේ සිතුවිලි මර මර ඉඳලා වැඩක් නැහැ. සැබෑ සිතුවිලි මතුවීමට හේතු වෙන මූල සාධකයේ තමන් වහම තේරුම් කරගන්න ඕන චන්දරාගය තේරුම් කරගන්න ඕන. නෑ භවරාගය තේරුම් කරගන්න ඕන. නෑ විභවරාගය තේරුම් කරගන්න ඕන. දැන් බුදුහාමුදුරුව අතහරිනකොට අතහරින්න කියනවා භව තණ්හාව විතරක් නෙමෙයි. මොකද්ද අනිත් එක? විභව තණ්හාත් අතහරින්න කියලා කියනවා. දැන් මේ බෞද්ධයෝ සිංහල බෞද්ධයෝ 100%ක් අල්ලගෙන ඉන්නේ මොකද්ද? විභව තණ්හාව. ඕන්නේ. මරණයෙන් පස්සේ ඕන්නේ ඉපදීම දුකයි. ජරා මරණ වලට ආයියයි නැවත නැවතපත් වෙනවා. උපදින් නැති එක හොඳයි. එහෙම නැද්ද? සංසාරේ නූපදී සිටින එක හොඳයි කියලා අල්ලගෙනද නැද්ද? අල්ලගෙන ඉන්නේ. ඒකට කියන්නේ විභව තණ්හාව කියලා. උපදින් නැතුව ඉන්නවට ඕක බුද්ධ ආගමේ විතරක් නෙවෙයි වෙන ආගම්වලත් තියෙනවා. ඉන්දියාවේ තියෙන වෙනත් ආගම් මිත්‍යා දෘෂ්ටි ආගම්වලත් තියෙනවා. ඒගොල්ලොත් එහෙමයි. උපතක් ආයි නැති වෙන්න කැමති. ඒගොල්ලෝ ජලයේ ගිල්ල මැරුණාම උපතක් නැත විමුක්තිය ලැබෙනවා කියුවාම ජලයේ ගිල්ල මැරෙනවා. ගින්නට පැනලා මැරුණාම විමුක්තියක් තියෙනවා කියලා ඔන්න ගින්නට පැනලා මැරෙනවා. ඒකත් දේවල් කරන මිනිස්සු. දැන් ඒක විභව තණ්හාව තියාගන්න ඕන එකද? සම්පූර්ණ වර්ධි ඒකනේ මේ 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 නැස්පැත්තිය වෙච්ච නිසානේ මේ රටට සම්පූර්ණ මේ මිනිස්සුන්ගේ සම්පූර්ණ සිංහල ජාතියේ වඳවීමට විනාශ වීමට හේතුව මේ මේ විනාශන කරා. තේරෙනනේ? හාමුදුරුවන්ට පුළුවන් තරම් ගුවන් විදුලි අවකාශ මාධ්‍ය අවකාශයන් ඕන තරම් වෙන ආගමිකයෝ දෙනවා. ඒකට හේතුව මොකද? මේගොල්ලොම තමයි මේගොල්ලොන්ගේ ජාතිය නැති කරන, මේගොල්ලන්ගේ මනස අඩබන කරන, මේගොල්ලෝ මනස විකෘති කරන එකම පිටිස කියලා දන්නවා. ඒ නිසා කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ. කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව මේගොල්ලෝ තමයි මේ රටේ මිනිස්සුන්ගේ මනස අවුල් කරන කට්ටිය කියලා අවකාශය දෙනවා පුළුවන් තරම්. එයාට ඉතිගෙන විරුද්ධ වෙන්නේ. ඒගොල්ලෝ විනාශ කරනවට වැඩිය විනාශ කිරීලක් කරනවා. හරිපු තමන් විතරයි. කලකිරීම වේදනාව වැඩි වෙච්ච ගමන් මිනිස්සේ මිනිස්සු සිතරක් බොන්න පුරුදු වෙනවා. අරක්කු බොන්න පුරුදු වෙනවා. දැන් ඒක මාත්මෙන් කියනවා මේ ධර්මයේ ප්‍රගුණ කරගෙන කරගෙන යනකොට සායනන්ද මට එපා වෙනවා නිකන් මැරෙන්න හිතන මේ ඔක්කොම දාලා. ඒ තරම් තිත්ත වෙනවා කලකිරීමක් ඇති වෙනවා. ඊට පස්සේ තින් සායනන්ත ඒක නැති කරගන්න සිගරට් එකක් බොනවා අරක්කු ටිකක් බොනවා. එතකොට කලකිරීම මේ ජීවිතය කෙරෙහි ඇති කරව නැති කරවන්න මේ සමාජයේ මිනිස්සු ටික බොරම මාන වැඩි වෙනවා. ඒකයි සමහර අනිත් අය වගේම මෙතුමියන් සිතා අරින්ද හිටියා මොකද්ද මේ ආත්මෙම ඉවර වෙන්න ඕන ආයි ලබන ආත්මෙ නම් උපදින්න හොඳ නෑ කියලා හිතාගෙන හිටියා. ඒ අදහස එන්නේ ඇයි මේ ආත්මය ආත්මයක් කියලා අල්ලගෙන ඉන්න නිසාම තමයි ආත්මය ඕනේ නෑ කියන මතයට එන්නේ. ආත්මයක් අල්ලගෙන ඉන්නකම් එයා හිතනවා ආත්මය ඕනේ නෑ කියලා. ඒ නිසා දැන් තේරුම් කරගන්න මේ ආත්මයක් කියලා අල්ලගත්ත සංඥාව තුළ තමයි දුක තියෙන්නේ කියලා තේරුම් ගන්න. තේරුණානේ? ආත්මයක් ඇත කියන සංඥාව නිසාම තමයි ලබනාත්මේ ආත්මයක් ඕනේ නැහැ කියන කතාව කියන්නේ. හොඳයි කෙනෙක්ගේ මේ භවයේදී ආත්ම සංඥාව නැති වෙනවා. ඊට පස්සේ යාද තියෙනවද ලබනාත්මේ ආත්මයක් ඕනේ නැහැ කියන කතාව? තේරුණාද? ආත්ම සංඥාව අල්ලගෙන ඉන්නකම් එයාට ප්‍රශ්නයක් තියෙනවා ලබනාත්මේ පිළිබඳව. ආත්ම සංඥාව අතහැරපු ගමන් ලබනාත්මේ පිළිබඳව සංඥාවක් උපතක් ඇතිවීමක් නැතිවීමක් පිළිබඳව කතාවක් අවශ්‍ය නැහැ. භව තණ්හා විභව තණ්හා නැහැ. ආත්මය අල්ලගෙන ඉඳීම තමයි ප්‍රශ්නේ හැදියටත් පිළිතුරත් හැදියට දෙකම හැදිලා ප්‍රශ්නේ පිළිතුරයි දෙකම හැදිලා තියෙන්නේ ආත්ම සංඥාව අල්ලගෙන ඉන්න නිසා. ඒ කියන්නේ පිළිතුර හැදියට තමන් කල්පනා කරන ලබන ආත්ම නැති වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ පිළිතුර තමන්ගේ. දැන් ප්‍රශ්නේ මොකද්ද? ආත්මය අල්ලගෙන ඉන්නකනේ. ඒකොට මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ පිළිතුර හැදිලා තියෙන්නේ එකම තැනකින්. එකම තැනකින්. ඒකනේ අවබෝධයන් පරක්කු වෙන්නත් හේතුව. ඔව්, අපහැදිලි වෙන්න හේතුවත් ඒ දෘෂ්ටි. ඔව්. ඒක සහැල්ලු කරගන්න ලැබුණොත් ඔව්, ඒක තමයි අපි මේ දේශනාවන් වලට දිගින් දිගට සහභාගී වෙන්න කියන්නේ. අලුත් දේවල් අලුත් කරුණක් පැහැදිලි වෙනු මම හිතන මම පැහැදිලි කළා. ඒක හරියට Tamanta කියලම ඒක අනුගත නොවෙන්නේ නැති නැත්නම් අපි නිතරම භව දන්නා විභව දන්නා නැති කරන්න කියලා කතාව අපි මතක් කරනවා. ඉතින් ප්‍රචලිතවත් මතක් කරනෝනේ අනිත් සංඥාන් කියලා. නමුත් ඒතර හරියට පැහැදිලි වුණේ නැත්නම් ඒක ගැටලුවක්. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? දැන් මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? කුඩේ තියෙන ප්‍රශ්නේ නෙවෙයි. දැන් මේ මොහොතේ සජීවී තියෙන ප්‍රශ්නේ සමහර. ඉස්සලා හදාගත්ත ප්‍රශ්නේ මේ මොහොතේ තියෙන තත්ත්වය. ඔව්, හන්දට බලන්න. දැන් මේ මොහොතේ තමන්ට තියෙන සැනසිලිදායක ගුණයක් තියෙනකොට ඒ ගුණය තුල තමන් සිටින්න. ආය 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 අර ගෙම්බ වගේ හරිය මෙහෙ තනින් එපා. තේරෙනවද? දැන් මේ මොහොතේ තියෙනවනේ යම් කිසි ශාන්ත භාවයක්. ඒ ශාන්ත භාවය තුළ ඉන්න මුලින්ම. ඒ ශාන්ත භාවය තුළින් ස්වභාව ධර්මයෙන් ඒ දේ එන්න. දැන් ඈතින් හුළඟක් හමාගෙන එනකොට ඒක පැනලා ගිහිල්ලා ඒ හුළඟ අපි ගන්න ඕනේ. ඒක හිමින් සැරේ ආවම ඒක අපේ ඇඟේ වැදිලා යන්නේ. නේද? මේ සැනසිල්ල ප්‍රශ්නයක් තියෙනවා. මෙතනද සැනසිල්ල, අතනද සැනසිල්ල, අතනද සැනසිල්ල. දැන් ලෝකේ තියෙන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? හරි අර ආගමද හරි මේ ආගමද හරි අර හාමුදුරු කියන දෙයද හරි අර විදියට හිටියොත්ද හරි මේ විදියට හිටියොත්ද හරි කියලා හරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නෙමෙයි මේ මොහොතේ ඔබ දැනන දේ විශ්වාස කරන්න. ඔබ විශ්වාස කරන්න මුලින්ම. ඔබට දැනෙන දේ ඔබ විශ්වාස කරන්න. දැන් ඒ ස්වභාවිකව ධර්මයෙන් ලැබෙන සමාහිත බව තියෙන ඒ සමාහිත බවට ඇලෙන්නෙත් නැතුව ඒකට යට වෙන්නෙත් නැතුව ඒ තුල වැඩෙන්න නිරන්තරයෙන් ප්‍රත්‍යක්ෂතාවයට බුදුරජාණන් වහන්සේ මෝචන දීලා තියෙන ඒකයි තමන්ට දැනෙනවා තමන් ඉන්න තත්ත්වය තමන්ට දැනෙනවා තමන්ගේ ප්‍රශ්නය තමන්ට දැනෙනවා තමන් ප්‍රතිවිරුද්ධ ධර්මානුකූල පිළිතුර ප්‍රත්‍යක්ෂතාවය මුල් කරගෙනනේ සම්පූර්ණ දහම කියවෙන්නේ කටයුතු කරන්නේ දැන් කොහොමද ඒ තුල ඉන්නකොට සැහැල්ලුවක් දැනෙනවා සැහැල්ලුවක් දැනෙනවා ඒ ධර්මයේ බලයෙන් එතෙන්නේ ස්වභාවයෙන් සැකසෙනවා අතහැරීමේ අර කියනවා වගේ අර මනස සංසුන් කරගන්න බාධාවක් තියෙන්නට ඇති අර විභව තණ්හාව ඔව් ඒක බරක්ක තියෙනවා දැන් ඒ විභව තණ්හාවෙන් තොරව සතුටින් සැහැල්ලුවෙන් ධර්මය හරි සම්මෙ ප්‍රගුණ කරන්න හොඳයි හොඳයි සල්මයි එන හැම දිනාටම තෙරුවන් සරණයි හැම දිනාගේම ධර්මානුකූල බලාපොරොත්තු සඵල කරගන්නට වහවහා ශක්තිය ලැබේවා අප්‍රමාදීව කටයුතු කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා